මදුපිණ්ඩික සූත්‍රය තථාගතයන් වහන්සේ කිඹුල්වත් නුවර නිරෝධාරාමයේ වැඩවාසය කරන කාලේ තථාගතයන් වහන්සේ පිරිසුඟා වැඩලා ඊට පස්සේ පිරිසුඟාවෙන් පස්සේ ධාන්‍ය වළඳලා ඒ දිවා විවාහාරය සඳහා ඒ කැලෑවට ගියා. මාවණියට ගිහිල්ලා ඒ බෙලිගහක් යට වැඩවාසය කරගෙන ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ දණ්ඩපාණී කියන පුද්ගලයා ධර්මටි පුත්තේ මරගෙන මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ ගිහිල්ලා ඉන්න ඒ කැලෑවටම ඇතුල් වෙලා තථාගතයන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා අහනවා තථාගතයන් වහන්සේකින් ශ්‍රමණ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මොනවාගේ වාද දෘෂ්ටි නැති එක්කෙනෙක්ද කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ මහන බමුණන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවේ යම්බඳු දෘෂ්ටි ඇත්තෙක් ලෝකයේ කිසිවෙකුත් හට වාද නොකර සිටිනම් යම් කර්මකින් කාමයන්ගෙන් විසංයුක්ත වෙලා කාමයන්ගෙන් අයින් වෙලා සැකයක් නැතිව කුකුස් නැති කළා වූ, ඒ කියන්නේ මේ අන්සර්ටන්ටි කියන එක, ඒක නැති කළා වූ කුඩා වූ මහත් වූ භවයන් කෙරෙහි ආසා නැත්තා වූ විදිහට පුද්ගලයෙක් ජීවත් වෙනවද, ඒ පුද්ගලයාත් ළඟ මේ සංඥාවන් පවතින්නේ නැද්ද, අන්න ඒ වගේ වාද තියෙන පුද්ගලයෙක් කියලා මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට කාමයන්ගෙන් අයින් වෙලා මේ කොහේ හරි ඒ කාත් එක්කවත් විවාද කිරීමක් නැතිව කාමයන්ගෙන් වෙන් වෙලා සැකයන්ගෙන් අයින් වෙලා
ඒක මෙබ්ලුට් කරලා
ඒ කුඩා වූ මහත් වූ භවයන් කෙරෙහි ආසාවන් නැතිව අංගාකාරයකට සංඥාවන්ගෙන් අනුසය ධර්මයක් නොවී පවතිනවද, අන්න ඒ විදිහේ ජීවිතයක් තමයි ගත කරන්නේ කියලා ඒ වගේ වාද ඇත්තේ කියලා. මේක ප්‍රකාශ කරාම මේ දණ්ඩපණි මේ දිව එළියට දාලා මේ දිව හොල්ලා මේ නළු රැඩි කළා මේ එතනින් නැගිටලා ගියා යන්න. මේක සඳහන් වෙනවා මේ දණ්ඩපණි ඇවිල්ලා තියෙන්නේ බුදුහාමුදුරුත් එක්ක වාද කරන්න කියලා හිතාගෙන. ඉතින් දැන් මේ විදිහේ වාදයක් නැතිව ඉන්න කෙනෙක් කියලා කියපු ගමන් දණ්ඩපණි යන්න කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ඒ හවස් කාලයේදී ඉතින් ඊළඟට භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඉතින් මට මේ පෙරවරුෙහි මේ විදිහට මේ පුද්ගලයා මුණ ගැහිලා ඉතින් එතෙන්දී තථාගතයන් වහන්සේ මේ විදිය දේශනාවක් කළා, මේ විදිය දෙයක් කිව්වය කියලා මේ ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. මෙහෙම ප්‍රකාශ කරාම එක භික්ෂුවක් කහනවා මේ ඒ මොනවාගේ විදිහකටද ඒ තථාගතයන් වහන්සේ මොන ආකාරයට පවත්නවා නම්, ඒ කියන්නේ කාමයන්ගේ විසුද්ධිත වෙලා සැක නැතිව ඒ කුකුස් නැතිව මේ කුඩා මහත් වූ භවයන් කෙරේ ආසාවන් නැතුව ඉන්නවා නම් කෙලෙස් හැඟීම් මිනිසය වශයෙන් නොපවතින්නේ කොහොමද කියන එක මේ තමයි මේ තථාගතයන් වහන්සේගේ මේ භික්ෂුව අහන්නේ. ක්ලේශයන් නැතුව ඉන්නේ කොහොමද කියන එක මේවෙන් පැවැත්වීම. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහාන යම් කාරණයකින් තෘෂ්ණා දෘෂ්ටි පපංච සංකාත සංඥා කොට්ටාසය. එතන ඒ තෘෂ්ණා දෘෂ්ටි කියන එක මේ ට්‍රාන්ස්ලේට් කරන අය ඇතුළත් කරලා තියෙන්නේ. ඒ පපංච කියන වචනේ විතරයි එතන තියෙන්නේ. ඒ කියන්නේ පපංච කියලා කියන්නේ තෘෂ්ණාව සහ දෘෂ්ටි සහ ඒ වගේම මානය කියන එකටත් ඒකට ඇතුළත්. තෘෂ්ණා දෘෂ්ටි මාන තමයි පපංච කියලා දේශනා කරන්නේ. මහා නිදේශයේ පෙන්නලා දෙනවා මේ ඒකේ ගාථාවක තියෙනවා සංඥා නිදානාහි පපඤ්ඤ සංකා කියලා. සංඥාව හේතු කොටගෙන තමයි මේ පපංචයෝ කිනියව ඇති වෙන්නේ. ඒ පපංච සංකා කියලා කියන්නේ පපංචයෝම භාවිතා කරනවා තෘෂ්ණාව දෘෂ්ටිය මානිය කියන පපංචය. එතකොට මේ සංඥාව සමුදය කොටගෙන තමයි මේ පපංචයන් ඇති වෙන්නේ. ඒකඳ සංඥාව ජාතිය කොටගෙන තමයි පපංචයන් ඇති වෙන්නේ. සංඥාව ප්‍රභව කොටගෙන තමයි පපංචයන් ඇති වෙන්නේ. එතකොට මේ පපඤ්ඤ සංඛ්‍යාත මේ සංඥා කොට්ටාසය මේ පුරුෂයා සහගත කොට පවතිද්ද ඉතින් මේ කරුණේ මමය මගේ සතුට විය යුත්තක් කිව යුත්තක් ගැලගති යුත්තක් නැතිනම් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මෙතනින්ම මේ රාගානුසය කෙලවරය, පටිඝානුසයත් මෙතනින්ම කෙලවරය, දිට්ඨානුසයත් මෙතනින්ම කෙලවරය, අවිජ්ජානුසයත් මෙතනින්ම කෙලවරය. මානානුසේ, බවරාගානුසේ, අවිජ්ජානුසේ, දඬු ගැනීම, කලහ කිරීම, විරුද්ධව මෙය කිරීම, ඊළඟට චේතනාවන්. සියලුම මේ චේතනාව, ඒ ලාමක අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවායි කියලා දේශනා කළා. තථාගතයන් වහන්සේ හිටපු ආසනයෙන් නැගිටලා විහාරයට වැඩියා. දැන් මෙතන තියෙනවා ගොඩාක් දේවල් දේශනා කළා. ඒ කියන්නේ මේ පපංච කියන්නේ තණ්හා දෘෂ්ටිමාන කියලා සෙල්ලා කිව්වා. එතකොට මෙතන පෙන්නනවා මේ සංඥාවන් දෘෂ්ටි මාතේ ඒවා පපංචයන් ඇති වෙන ඒවා දේවල් වල ඒ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියන ඒවා නැතිනම් කියලා. මෙතන අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති නැහැ කියලා කියන්නේ අපි මේ ආයතන 12ට. ඇහැ තියෙනවා, රූපය තියෙනවා, කන තියෙනවා, ශබ්දය තියෙනවා. මේ විදිහට අපිට 12ක් එනවා. මේ 12 සම්බන්ධයෙන් අපි අභිනන්දති කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ සෙවීමක් කරන්නේ නැහැ. එහෙන් රූප බලන්න උත්සාහ කිරීමක් කරන්නේ නැහැ. රූප සොයන්නෙත් නැහැ අපි. ඇහැ පිනවන්න උත්සාහ කරන්නෙත් නැහැ. අභිනන්දති කියන එක නැහැ. අභිවත්ති කියන්නේ අපි මේක මේ සුඛයක් කියලා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කිරීමක් නැහැ. ඊළඟට මේ අල්ලගෙන ඉදීමකුත් නැහැ. මේක හරියට දැන් අපි නිතරම කතා කරන දෙයක් තමයි. දැන් අර ටීවී එක නම් අපි ටීවී එකේ රූප බලන්න ගිහිල්ලා ඒක සතුට සොයන්න ගිහිල්ලා තමයි අපි ඔන්න ඔය රූපයන් බලන්න පටන් ගන්න. ඒ ස්විච් එක දාලා ඉතින් ඒක කරකෝල බලනවා මේකේ හොඳ channel එකක් එනකන්. එතකොට ඒ එහෙම එකක් කරන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේක රූපයක් ගැන හොයන්නෙත් නැහැ, හම්බුනායි කියලා ඒක ගැන ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඒ වගේම අල්ලගෙන ඉන්නෙත් නැහැ. මේ විදිහට මේ ආයතන 12 සම්බන්ධයෙන් මෙහෙම කරන්නේ නැත්තම් එතනින්ම රාගානුසයත් අවසන් වෙනවා. කියන්නේ පටිඝානුසය තරහව ඒ පැත්ත සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඊළඟට මේ දෘෂ්ටි නැති වෙන එක නැති වෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. මානානුසය නැති වෙනවා. බවරාගයේ අනුසය නැති වෙනවා. අවිජ්ජාවේ අනුසය කියන්නේ නැති වෙනවා. එතන ගොඩාක් ධර්මයන් තියෙනවා. ඒතර චේතනාව සියල්ලමත් නැති වෙනවා. මේ සංඥාව නිසා තමයි අපිට චේතනාව ඇති වෙන්නේ. ඒ සම්පූර්ණයෙන් මේක අවසන් වෙනවා කියන එක තමයි තථාගතයන් වහන්සේ කෙටියෙන් දේශනා කළා. මේ නැගිටලා ගියේ. ඉතින් තථාගතයන් වහන්සේ මෙහිම දේශනා කළා ගියාම ඒ එතන හිටපු මහාමුදුරුවරු කල්පනා කළා මේ තථාගතයන් වහන්සේ මෙහිම කෙටියේ කියලා මේ විදිහට නැගිටලා ගියා. දැන් මේක අපි කාගෙන්ද අහන්නේ කියලා. ඉතින් එතකොට කල්පනා වුණා මේ මහා කච්චාන මහාමුදුරුවෝ බොහෝම නුවණයි තියෙනවායි කියලා තථාගතයන් වහන්සේ මේ වදාල්ලා තියෙනවා. ඉතින් මේ ඒ මහා කච්චාන මහාමුදුරුවෝ හම්බ වෙන්න යනවා කියලා. ගිහිල්ලා අහනවා කියලා. ඉතින් මහා කච්චාන මහාමුදුරුවන් ළඟට ගිහිල්ලා මේ විස්තරය ප්‍රකාශ කරලා ඉතින් මහා කච්චාන මහාමුදුරුවන්ට ගෙනිලා ඉදිනවා මේක මේ විභාග කරලා පෙන්වන්නේ කියලා. මේක කොහොමද මේ විස්තරය කියන්නේ. එතකොට මහා කච්චාන මහාමුදුරුවෝ දේශනා කරනවා මේ හරයෙන් ප්‍රයෝජනය ගන්න හර සොයන ඇවිදින පුරුෂයෙක් මේ දහේ අර කොලාතුවල හරය හොයනවා වගේ වැඩක් මේ කරන්නේ. මේ බුදුහාමුදුරුවෝමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේ ඥානය තියෙන භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මයේ මේ විදිහට දේශනා කළ භාග්‍යතුන් වහන්සේගේ මහන්නේ කියලා මේක හැම රහතන් වහන්සේ නමම ප්‍රකාශ කරනවා. ඒත් බුදුහාමුදුරුවෝ කිව්වහම ඇහුවතින් මෙහෙම ඉතින් ඒ හැම රහතන් වහන්සේ නමම මේ විදිහට ප්‍රකාශ කරනවා. විශාල ගරුත්වයක් තියෙනවා ඒ බුදුහාමුදුරුවන්ට ඒකේ දැනීම සම්බන්ධයෙන්. මේ විදිහට තමයි දේශනා කරන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ කියනවා මේ ඒකාන්තයෙන් බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. බුදුහාමුදුරුවෝ තමයි මේක සම්පූර්ණයෙන් අර්ථය දන්නේ ඥානවන්ත. මේ ඉතින් නමුත් මහකච්චාන හාමුදුරුවෝ ගැනත් බොහොම වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මහකච්චාන හාමුදුරුවන්ට ඉල්ලා සිටිනවා මේක දේශනා කරන්නේ කියලා. එතකොට මහකච්චාන හාමුදුරුවෝ ඉතින්දි දේශනා කරනවා. ඉතින් මෙහෙම පෙරත්ත කළාට පස්සේ එහෙමනම් මම කියන්නම් හොඳට අහගෙන ඉන්නේ කියලා. එතකොට හොඳට අහගෙන ඉන්නේ කියලා ඇවත්නි ඇසද රූපයද නිසා චක්කු විඥාණය ඇති වෙනවා කියලා. ඇහැයි රූපය නිසා චක්කු විඥාණය ඇති වෙනවා. එතකොට මේ ඇහැ රූපය චක්කු විඥාණය මේ තුනේ එකතුවෙන් තමයි අපිට මේ ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. මේ තුන් දෙනාගේ එකතුව තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. ඇහැ රූපය චක්කු විඥාණය. මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. වේදනාව කෙනෙක් හඳුනා ගන්නවා. ඒ කියන්නේ සංඥාව අපි හඳුනා ගන්නවා මේ වේදනාවේ තියෙන දේ. මේක සුඛද දුකද අදුක්කම සුඛද කියලා ආදී වශයෙන් මේ වේදනාව සංඥාවෙන් අපි දැනගන්නවා හඳුනා ගන්නවා. ඒ සංඥාවෙන් හඳුනා ගන්නදී අපි විතක්කණය කරනවා. ඒ කියන්නේ අපි මේක ගැන සිතනවා. අපේ මනසේකට යොමු කරනවා. ඒ යම් සියාකාරයකට මනසෙත්ින්ට යොමු කරලා අපි ඒක ගැන සිතීමක් තියනවාද මේක නිසා මේ පපංචය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අපිට ඒ නිසා තෘෂ්ණාවන් නැති වෙනවා. දෘෂ්ටි නැති වෙනවා. මානයන් නැති වෙනවා. මේක හරි ගැඹුරුයි. එතකොට දැන් මෙතන දැන් ඇහැයි රූපය ගැටිලා චක්කු විඥානය චක්කු මේ තුනේ එකතුව තමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශය නිසා වේදනාව. ඒ වේදනාව අපි සංඥාවෙන් හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්ත දේ අපි විතක්කණය කරනවා. මේක නිසා පපංචයන් අපිට ඇති වෙනවා. තණ්හාව, දෘෂ්ටි, මාන කියන තුනම මෙතෙන්දී ඇති වෙනවා. ඒකට හොඳට මතක තියාගන්න මෙතන සංඥාව තමයි මෙතන විශේෂ වැදගත්ම උදේ. තණ්හා සංඥාවෙන් තමයි මේ දේවල් අපිට ඇති වෙන්න පටන් ගන්න. يعني සංඥාව නිසා ඒ තණ්හාව, දෘෂ්ටි, මානයන් කියන ඒවා ඇති වෙනවා. ඒක තමයි සමුදය කියන එක. දැන් ඊළඟට අපි මේක ගැන අපි තව ටිකක් පස්සේ බලමු මේ සූත්‍ර දේශනාව අවසානයේ හරියදී. ඊළඟට මහකච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ කන සම්බන්ධයෙන්. කාගේ හරි මයික් එකක සද්දයක් එනවා. මියුට් කරගන්න. එතකොට ඒකාන්තයෙන්ම මේ කන සම්බන්ධයනොත් නාසය සම්බන්ධයෙන් දිව ශරීරය මේ සම්පූර්ණේ මේවා නිසා මේ විදිහටම අපි ඇති වෙනවා කියන එක මේ හය සම්බන්ධයෙන් මනෝවිඥාණිය තියෙන මනස සිත් ධර්මයයි හේතු වෙනකලෙන් මේ නිසා ඇති වෙන වේදනාව මේ වේදනාවත් හඳුනා ගන්නවා විතක්කණය කරනවා. විතක්කණය කිරීම මේක පපංචය කියන එක තණ්හා දෘෂ්ටිමාන කියන තුනම ඇති වෙනවා. මේ විදිහට තමයි මේ පුද්ගලයාගේ මේ සිත මේ කොට්ටාසය අතීත අනාගත වර්තමාන කියන සිතින් දැනගත යුතු ධර්මයේ මේ පුරුෂයා අභිභවනය කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාව ඇත්තෙම කියනවා නම් මේවට සම්පූර්ණයෙන්ම යට වෙනවා. මේ ප්‍රපංචය මේ විදිහට ඇති වෙන්න ගත්තා. අර ඉන්න පුද්ගලයා වෙනස් වෙනවා සම්පූර්ණයෙන්. ඊළඟට මහකච්චා මහරහතන් වහන්සේ දේශනා කරනවා එවැත්නි ඒකාන්තයෙන්ම හිතෙමේ ඇස ඇති කල්ලි රූපය ඇති කල්ලි චක්කු විඥානිය ඇති කල්ලි ස්පර්ශයයි පැනවීමක් කරන්නේය යන මේ කාරණේ විද්‍යාමාන වෙනවා කියලා. ඇහැ තියෙනවා නම් රූපය තියෙනවා නම් තමයි මේක ඇති වෙන්නේ. කන තියෙනවා නම් ශබ්දය තියෙනවා නම් මේ විදිහට තමයි මේක ඇති වෙන්නේ. මේ වේදනාවක් තියෙනවායි කියන එක අපි කියනවා. වේදනාවක් තියෙනකොට තමයි සංඥාවයි කියලා දෙයක් පැනවීමක් කරන්නේ. එතකොට මේ විදිහට සම්පූර්ණයෙන්ම විතක්කණී කිරීම කෙරෙන්නේ පපංචයන් නැති වෙන්නේ ඉවි නැවත නැවතත් මේක වෙන්නේ මේ කාරණේව දේවල් ඇති අවස්ථාවේදී. ඇහැ නැත්තම් මේක මේවා වෙන්නේ නැහැ. ඒකාන්තේම කන ඇති කල්ලි නාසය ඇති කල්ලි ඔය විදිහට මහකච්චනාමුදුරුව දිගින් දිගටම දේශනා කරනවා මේ ආයතන හයම ඇති කල්ලි තමයි මෙහෙම දෙයක් තියෙනවයි කියලා. වේදනායි කියලා පැනවීම සංඥාවයි කියලා පැනවීම විද්‍යාමාන වෙන්නේ කියලා. විතක්කණී කරන්නේ මෙහෙම මේව තියෙනකොට විතරයි. එහෙම නැත්තම් මෙහෙම දෙයක් නෑ. ඒගාගෙම ඇස නැති කල්ලි, ඇහක් නැත්තම්, රූපයක් නැත්තම්, චක්කු විඥානය නැති කල්ලි ස්පර්ශයේ පැනවීමක් කරන්නේ යන කාරණේ විද්‍යාමාන නෝ. ඇහැයි රූපයයි නැත්තම් චක්කු විඥානයක් කියලා දෙයක් අපිට ඇති වෙන්නේ නෑ. එතකොට ඒ තුනේ එකතු වීමක් අපිට කියන්න බෑ. මේක නැත්තම්. මේ ආකාරයට මහකච්චාන රහතන් වහන්සේ දේශනා කරන මේ පපංච සංඥා කොටාසේ පැනවීම කරන්නේ මෙන්න මේ කාරණය තියෙනකොට විතරයි. විතක්කයක් තියෙනවා නම් විතරයි අපිට තණ්හා දෘෂ්ටිමාන කීව ඇති වෙන්නේ. කන තියෙනකොට, ශබ්දය තියෙනකොට මේ සෝත විඥානේ මේ විදිහට මනෝ විඥානේ නැති කල්ලි අපිට ස්පර්ශයයි පැනවීමක් කරන්නේ කියලා අපිට කියන්න බෑ. ස්පර්ශයක් නැත්තම් වේදනාවක් නැtei කියලා කියන්නත් බෑ. වේදනාවක් නැතිනම් අපිට මේ විදිහේ සංඥාවක් තියෙනවායි කියලා පැහැදිලිමක් කරන්නත් බැහැ. සංඥාවක් නැතිනම් විතක්කයක් තියෙනවායි කියලා කියන්නත් බැහැ. ඒතර විතක්කයක් නැත්තම් මේ පපංචයන් ඇති වෙනවායි කියලා දෙයක් විද්‍යාමාන වෙන්නේ නැහැයි කියලා මහකච්චාන මහතන් වහන්සේ දේශනා කරනවා. එවත්නි අපගේ භාග්‍යවතුන් වහන්සේ මාන යම් කරුණකින් පපඤ්ඤ සංඥා කොට්ටාසය පුරුෂයා තුළ පවතීද ඉදන් මේ කරුණෙහිලා මේ ආයතන 10 දුදස ආයතන. එතකොට මෙතන තියෙන 12ක් වෙනවා මනසත් එක්ක. මේ සතුටු යුත්ත කියුත්ත ගිලගත යුතු නැත්තම් මේක මොකක්වත්ම වෙන්නේ නැති කියන එක කෙලවරේ කියලා දේශනා කළේ. ඒ කියන්නේ අභිනන්දනයක් නැතිනම් රාගානුසයත් කෙලවර වෙනවා, පටිඝානුසයත් කෙලවර වෙනවා, දික්ඨානුසයත් කෙලවර වෙනවා, විචිකිච්ඡා මානානුසය බවරාග අවිජ්ජා ඒ වගේම මේ අනිත් චේතනාවන් ඔක්කෝම කෙලවර වෙනවා කියන එක දේශනා කරපු දේ මෙන්න මේ විදිහටයි මම දන්නේ කියලා මහකච්චාන මහරහතන් වහන්සේ දේශනා කළා. ඉතින් කැමති නම් තථාගතයන් වහන්සේගෙන් ගිහින් අහන්නේ කියලා කිව්වා. ඉතින් මේ අත්තු ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා මහරහතන් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ බව ප්‍රකාශ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මහකච්චාන හාමුදුරුව බොහොම පණ්ඩිතයි, බොහොම නුවණවන්තයි. ඉතින් මගෙන් ඇහුවා නම් මම කියන්නේ මේකමයි කියලා, මේ අර්ථය මේ විදිහමයි, මේ විදිහට දැනගන්නේ කියලා දේශනා කළා. ඉතින් ආනන්ද හාමුදුරුව මේක අහගෙන ඉඳලා ආනන්ද හාමුදුරුව කිව්වා මේ බඩගින්නේ පෙළෙන දුබල පුද්ගලයෙකුට මේ මිහිරි මේ අමුතු රස මී පිඩුවක් දුන්නොත් ඒ පුද්ගලයා ඒ කොයිතරම් ආකාරයකින් මේක මේ බලන පැත්තෙන් මේ රසය විඳිනවා වගේ මේ ධර්මයේ අහුවතින් අර්ථය නොවනි පරික්ෂා කරමුත් ඒ විදිහට සතුට ලබනවා කියලා. ඒ කියන්නේ මේ පැණි බෝලයක් වගේ මේක. එහෙමනම් මේකට මොකද්ද මේ නම කියන එක ඇහුවාම කිව්වා මේකට මදුපිණ්ඩික කියන නම දරන්නේ කියලා. ඉතින් මික්ෂුන් වහන්සේලා බොහෝම මෙතනදී සතුට වුණා. දැන් අපි මේක ටිකක් දීර්ඝ වශයෙන් බලනවා නම් දැන් අපි බැලුවා මේ ඇහැයි රූපයයි ගැටිලා මේ චක්කු විඤ්ඤාණය කියන එක ඇති වෙනවායි, ස්පර්ශය වේදනාව මේ විදිහට යනවායි කියලා. දැන් අපි මේකට අපි උදාහරණයක් ගමු. අපි සමහර විට මේ අපි කලින් දැකලා පුරුදු මේ පුද්ගලයෙක් ගමු. අපි කබලිකාර ආහාරය කියන එක මේ කියන්නේ අපි පුද්ගලයෙක්ව ගමු. එතකොට මේ පුද්ගලයා සම්බන්ධයෙන් යම් කිසි නිමිති සංඥායව කලින් ඇති වෙලා තිබිලා ඊට පස්සේ මේ වගේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, මේ ඒ පුද්ගලයන් වෙන්න පුළුවන්. අපි නැවතත් අපි දකින්න ඒ දකින්නකොට අපේ විඥානයේ මේ අපේ මුලින්ම ඇති වෙනවා මේ ඇහැයි ඒ පුද්ගලයයි එකතු වෙලා මේ චක්කු විඥානයක් ඇති වෙනවා. මේ ඇති වෙන චක්කු විඥානය ඇත්තම කියනවා නම් අහිංසකයි. මේ වෙලෙදී අර ඉතාමත්ම අඩු චෛතසික ප්‍රමාණයක් තමයි මේ චක්කු විඥානේ මේක ඇති වෙනකොට තියෙන්නේ. ඊට පස්සේ ඒ චක්කු විඥාණයෙන් නැති වෙන ඒ දේ හේතු කොටගෙන අපේ මේ ස්පර්ශයන් ඇති වෙනවා. මේ ස්පර්ශය මේ මනෝ ස්පර්ශය බවට ඊළඟටපත් වෙනවා. මේ මනෝ ස්පර්ශය හේතු කොටගෙන අපිට දැන් ඔන්න මේ වේදනාවක් නැති වෙනවා. අන්න අපේ මේ සංස්කාර ස්කන්ධය විසින් මේ වෙලාවේදී මේ ස්පර්ශය හේතු කොටගෙන සංඥාවක් උපද්දවනවා, වේදනාවක් උපද්දවනවා, සංඥාවක් උපද්දවනවා, චේතනාවක් උපද්දවනවා, විඥානයක් උපද්දවනවා. මෙතෙන්දී උපද්දවන්නේ මේ අර තමන් මේ කැමති අකමැති ඒ තමන් ඇති කරගත්ත පුරුද්දානුව තමයි මේක ඇති කරගන්නේ. එතකොට මේ පුද්ගලයා සම්බන්ධයෙන් අර ඒ රූප ලක්ෂණ ආනුව, ඉතින් අර පහසතහන ආනුව ඒ ආකාරයට නිමිති ඇති කරගන්නවා. එතකොට දැන් මේ නිසා දැන් අපි කලින් මේ පුද්ගලයාත් එක්ක භාවිතා වෙලා සම්බන්ධ වෙලා කරපු දේවල් තියෙනවද? ඒ දේවල් උත් කොමත් එකපාරට ඒ අම් ආකාරයකට ඇති වෙන්න ගන්න ওই ලක්ෂණ අනුව. ඒහා සමාන වූ සංඥා වුණොත් දිගින් දිගටම එන්න ගන්න. ආහාරයක් ගත්තොතින් අපි ආහාරය කලින් කාලා තියෙනවා නම් ඒ ආහාරය සම්බන්ධයෙන් මේ දේවල් ඇති වෙන්න ගත්තාම අර පෙලක්ලාටි මිනිස්සෙන් කටට කෙල හිටන් වුණා නම් මේ කෑම කෑවේ නැති වුණාට කලින් කාලා තියෙනවා. ඉතින් අර ඒ පුරුද්දට ඒ දේව ලොකෝම සංස්කාරයන් ඇති වෙන්න ගන්නවා. එතකොට ඒකෙ පෙන්නනවා මේ කෑමක් නම් මේ අද ඔයා කාපු කලින් කාපු කෑම මෙන්න ඒකේ රස, මෙන්න ඒකේ වේදනාව, ඉතින් ඒකේ මෙන්න මේ සංඥාවන් මේ ඔක්කොම ඇති වෙන්න ගන්නවා. ඉතින් ඒකත් එක්කම අර මතක් වෙච්ච දේවල් ඔක්කොම දේවල් එන්න ගන්නවා. ඉතින් අතීතයේදී වෙච්ච දේවල් බොහෝම සිංහව මේවා අපේ මනසේ ගැබ් වෙලා තියෙනවා. මේක නිසා තමයි අපිට මේ විතක්කේනේ කරන්න ගත්තහම මේ පපංචයන් ඇති වෙනවා. එතකොට තණ්හා දෘෂ්ටි මාන කියන එක. දැන් මෙතන මේ නිසා ඇතිවෙන්නා වූ මේ සංඥාව හේතු කොටගෙන අපිට ඇතිවෙන්නා වූ චේතනාවන් තියෙනවා මනසේ. මේ මනසේ ඇති වෙන මනෝ සංචේතනාව ගත්තහම මේ මනෝ සංචේතනාවෙන් අර රූපය රූපයක් නම් අපි කතා කළේ ඒ රූපය සම්බන්ධයෙන් අපිට තියෙන වේදනාවන් තියෙන මේ වේදනාව සංඥාවෙන් අපි හඳුනා ගන්නවා මේක සුඛයි කියලා. මේ නිසා අපිට ඇති වෙනවා එක එක අදහස්, ඒව තමයි මේ වැරදි අදහස් විපල්ලාසයන් කියන ඒවා අපිට ඇති වෙන්න ගන්නවා. අර රූපය දකිනකොටම අපිට ආහාරයක් වෙන්න පුළුවන්, ඒක ස්පර්ශ වෙනකොටම සුඛයි කියලා. අපි මේක කාලා තිනවනවා නම් අපිට මේක සුබයි කියන හැඟීම තියෙනවා. ඊට පස්සේ ඒක අපි දකිනකොට අපිට සුඛයි කියලා හැඟීමක් තියෙනවා. ඒ වගේ පුද්ගලය සම්බන්ධිනුත් ඒ විදිහට අපිට ඇති වෙනවා. මේ විදිහ දෙයක් ඇති වුනහම මේක හේතු කොටගෙන අපිට මේ සුඛ නම් හුඟක් වෙලාවට මේ මගේ කියන එකත් ඒකත් එක්ක සම්බන්ධයි. මගේ නම් සුඛයි, සුඛ නම් මගේ කියන හැඟීම තියෙනවා අපිට. අපි පුරුදු වෙලා තියෙන හැමයි. මොකද අපි හුඟක් වෙලාවට බලන්න මේ අපේ අල්ලපු ගෙදර මිනිස්සයට මොකක් හරි දෙයක් හම්බුනා නම්, බෙන්ස් කාර් එකක් හරි මොකක් හරි කැමති දෙයක් හරි දෙයක් තමුනා නම් ඒකේ Tamanta ඇති සුඛයක් සාමාන්‍යයෙන් නෑ. ඒ කාර් එක මගේ වුණා නම් ඔන්න සුඛයි. අන්න ඒ වගේ තමයි මේකේ තියෙන්නේ. ඕනම දෙයක් ඒ විදිහයි මගේ වෙනකොට සුඛයි, සුඛ නම් මගේ. මේ විදිහ තමයි ගන්න. එහෙම නැත්නම් ඉතින් අර ඊර්ෂ්‍යාව ඒ වගේ වැරදි පැත්තට තමයි ගමන් කරන්නේ. ඉතින් මේක මේ ඇති උනායින් පස්සේ මේ මගේ කියන එක මේක නිසා මේ මෙතන ඇති වෙන්නේ මේ කාමසහගත ස්වභාවයක් තියෙන. අපි මේ කාමයේ කියන එක අපි ඇතුළත මේ අපේ ශරීරයට යදුවොතින් අභ්‍යන්තරයට යදුවොතින් ඇති වෙන්නේ සක්කාය කියන එක තමයි ඇති වෙන්නේ. මගේ මමය කියන එක ඇති වෙනවා. බාහිරට යදුවොතින් මගේ කියන එක ඇති වෙනවා. බාහිර රූපයන්ට යදුවාම ඒක මගේ වෙනවා. අභ්‍යන්තර රූපයට ගත්තාම මම වෙනවා. එතකොට මේක නිසා මේ වැරදි මතයක් දෘෂ්ටියක් ඇති වෙනවා මේක මගේ කියලා. මගේ කියලා මේක ඇති වුණාට පස්සේ මේක නිසා ඉතින් දිගටම අපිට ඇති වෙන්නේ මේ ආශ්‍රවයන් තමයි. මේකේ ආකාර වූ ආශ්‍රවයන් අපිට මේක නිසා ඇති වෙනවා මේ දෘෂ්ටීන් හේතු කොටගෙන. එතකොට අපිට මුලින්ම මේ දෘෂ්ටීන් නැති වෙන්නේ, මේ තණ්හාවන් නැති වෙන්නේ, ඒ වගේම මේ දෘෂ්ටීන් නැති වුනහම මානයන් නැති වෙනවා. මම උසස් කියලා ඇති වෙනවා, මම පහත් කියලා ඇති වෙනවා. එක එක ආකාරයට ඇති වෙනවා. එතකොට මේ ඔක්කොම වැරදි දෘෂ්ටීන් මේ වගේ දේවල් ඇති වෙන්නේ. මේ දේවල් ඇති වෙලා මේ පුද්ගලයා මේක හරි දරුණුකමක් තියෙනවා. මේ පපංචයේ උතනින් අවසාන නැහැ. මේවෙන් එකක් ඇති වුනහම අපි හිතමු දෘෂ්ටියක් ඇති වෙනවා කියලා අපිට. මේ දෘෂ්ටි ඇති වුණායින් පස්සේ මේ අපි හිතමු දෘෂ්ටියේ හේතු කොටගෙන ඉතින් ওই දෘෂ්ටි එන්න එන්න වැඩි වෙන්න ගන්නවා. නිකම් නෙමෙයි මුලින්ම ඒ අනාත්ම වූ දේවල් අත්තා කියලා විපල්ලාසයක් වැරදි වැටීමක් ඇති වුණාම මේ දිට්ටි උපාදානිය වෙනවා. දැන් මේක මගේ කියලා. ඊට පස්සේ ඒව නිසා අපිට මේ දිට්ටි යෝගයක් නැති වෙනවා. මේ දිට්ටි යෝගය නිසා අපි දැන් මේ දේ අල්ලගෙන බොහොම තදින් ජීවත් වෙලා පවතින්න කැමති වෙනවා. මේක ඊට පස්සේ මේ පරමාසකාය ග්‍රන්ථ වෙනවා. මේක තදින් ගැට ගැහෙනවා. මේක මගේම තමයි, ආයේ වෙන කාගේවත් නෙමෙයි. මේක නිසා මේ දික්ටි ආසව කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අර ධර්මය අපි අයින් කරන්නේ නැහැ. මේ අපිට ඇති වෙන දැන් මේ අපිට කාමාසාව හරි දෙයක් ඇති වුණා නම් අපි ඒකේ ගැට ගැහිලා ඉන්නවා නම් ඒක නිසා ඒකේ අපේ මනසට හරි වදයක් දෙන. මේ වදය දෙන ගතිය තමයි මේ අපි කියන්නේ මේ රිමෝස් කියලා කියනවා. මේකේ තියෙනවා බොහොම මේ තමන්ට වැට දෙනවනේ. දැන් අපි හිතමු පව් කරයි කියලා මිනිස්සෙක්, පව් කරපු මිනිස්සෙක් ගත්තාම මේ පුද්ගලයාගේ තියෙනවා මේ පාප කර්මේ කරපු ගතිය නිසා එයාට තියෙනවා මේ කනස්සල්ලක් නොකමැත්තක් තියෙනවා. ඒ වගේ තමයි මේ කාමයන් දිවගේ දේවල් ඇති වුනහම ඒක හේතු කොටගෙන මේ කනසල්ල පසුතැවිල්ල වගේ දේවල් දෙයක් තමන්ගේ තියෙනවා. මොකද මේ වස්තුන්ගේ කිසියම් ආකාරයකින් මේ සතුටක් ලබලා ඉවර කරන්න පුළුවන් දේවල් එහෙම නෙමෙයි. ඒ වගේම තමයි මේ ව්‍යාපාදයේ ඇති වුණත් ওই විදිහ කනසල් තියලක් තියෙනවා. මේ කනසල්ලම තමයි මේ අනුසේ ධර්මී බවට පත් වෙන්නේ. ඒ අපි දැන් අපිට මේ දිස්ත්‍ය සම්බන්ධයෙන් යම් ආකාරයකට ඇති වෙලා ඒක නිසා තියෙනවා. දැන් අපි මේ දෘෂ්ටි නිසා අපි රණ්ඩු වෙන්නේ එක එක පුද්ගලයන් එක්ක ওই ගෙවල් වල මේක මෙතන තිබ්බේ මම කියන. තව එක්කෙනෙක් කියනවා නෑ මම නෙමෙයි. මොකද තිබ්බේ මමයි කියලා. ආදී වශයෙන් ඇති වෙනවා. ඒක ඇති වෙලා ඒ පොඩි දේවල්වත් වෙන්න පුළුවන්. ඒක නිසා බොහොම කනස්සල් ස්වභාවයන් අපේ මනසේ ඇති වෙනවා. මේ කනස්සල් ස්වභාවය මේ විදිහට ඇති වුණාට පස්සේ මේක තමයි අනුසය කියලා කියන්නේ, අනුසය ධර්මයේ. ඉතින් ඒක තමන් තුළ පවතිනවා. ඒකේ අර ඒකට අපි පවත්වන්න නැවත නැවතත් ඒක පුනපුනා ඒ දේවල් කියන්න, පුනතුනා ඒ දේවල් ගන්න, පුනපුනා දේවල් වලට විරුද්ධ වෙන්න අපේ පුරුද්දක් අපි ඒක හේතු කොටගෙනම ඇතිවීමක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ එකක් ඇති වුණාම අපි හිතමු මේ දිට්ඨි ආශ්‍රවයක් ඇති වුණායි කියලා. මේ දිට්ඨිය මේ ග්‍රන්ථ වෙලා ඒක නිසා පරමාස කාය ග්‍රන්ථයෙන් දිට්ඨිය ඇති වුණාම ඒ දිට්ඨි ආශ්‍රවයේ හේතු කොටගෙන අපිට අනිත් දේවල් ඇති වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ පဋාණවල පෙන්නනවා, මේ පဋාණ පාළි කියන්නේ අභිධම්ම පිටකේ මේ පဋාණ කියන කොටසේ තුන්වෙනි පොතේ පෙන්නනවා මේ ආශ්‍රවය ඇති වුණාම, දිට්ඨි ආශ්‍රවය ඇති වෙච්ච ගමන් ඒකෙන් ඇති වෙනෝයි කියලා මේ තමන්ගේ පුරුද්දානුව තමයි මේව සිද්ධ වෙන්නේ. ඒ කාම ආසාවට යන්න පුළුවන්, එහෙම නැත්නම් අවිජ්ජා ආසාව ඇති වෙන්නත් පුළුවන්. එතකොට අවිජ්ජා ආසාව ඇති වුණොත් අවිජ්ජාව ආසාව හේතු කොටගෙන මේ ඒ පුද්ගලයාට ඔය මේ භව ආසාව ආදී වශයෙන් මේ ආශ්‍රවයන් මේ ඇති වෙන්න පටන් ගන්නවා. එකක් ඇති වෙච්ච ගමන් ආපහු අපි අර මේක ආරම්භච්ච මේකට හේතු වෙච්ච දෙයක් තියෙනවානේ. අපි හිතමු අපි රූපයක් කියලා පටන් ගත්තේ අපි කෑමක් ගැන සම්බන්ධයෙන්. කෑමක් කරන පටන් අරගෙන අපිට මේ ඒ ආකාරයෙන් මේ දෘෂ්ටි නැති වෙලා මේ දෘෂ්ටිංගෙන් ආශ්‍රවයන් නැති වුණායින් පස්සේ මේ ආශ්‍රවය නැවතත් අපිට පහර දෙන්න පටන් ගන්නවා. ඒ ආශ්‍රවයන් හේතු කොටගෙන දැන් අපි කාබීතුම් කෑමක් රසයි. මට මේකේ මේ වේදනාවක් තියෙනවා. ඒ නිසා අපිට සංඥාවක් ඇති වුණා. ඒ සංඥාව නිසා අපිට චේතනාවක් ඇති වුණා. මේ විදිහට මේ පපංචයන් ඇති වෙලා මේ පපංචයන් හේතු කොටගෙන මට දෘෂ්ටිය නැති වෙනවා. දෘෂ්ටිය ඇති වුණාම මේ දිට්ටි ආශ්‍රවයන් බොහොම තද වෙලා මේකෙන් දැන් මට තින් එක්ක අවිද්‍යාව එක්ක කාමේ. දැන් හුඟාක් වෙලාවට කාමයේ පැත්තට යනවා. ආහාරයක් සම්බන්ධයෙන් නම් රසයේ හේතු කොටගෙන. මේක ගියන් පස්සේ මේ කාම ආසාව ඇති වෙනවා. දිට්ටි ආසාවෙන් කාම ආසාවෙන් කාමාශ්‍රවය ඇති වුණායින් පස්සේ ඒක හේතු කොටගෙන දැන් අපි දිගට ගමන් කරනවා. රාග සල්ලේ දක්වා ගමන් කරනවා. රාග සල්ලේ දක්වා ගමන් කරාම අපේ විඥානේ ආපහු අර රූපය අල්ලගෙන ඉන්නවා. අපි අර මුල්ලටම තමයි ආපහු යන්නේ. ඒ මුලට ගියායින් පස්සේ ආපහු ඒක නැවත නැවතත් අපේ මනෝ ස්පර්ශයට ලක් වෙලා වේදනාවක් නැති වෙනවා, සංඥාවක් නැති වෙනවා, විතක්කණී කරනවා. ආපහු පපංචය ඇති වෙනවා. ආපහු අර මුලතැනට එනවා. ඉතින් මේකේ කොයි පාරද යන්නේ කියන එක කෙනෙකුට හොයාගන්න බෑ. අර විඥාන ස්ථಿತಿ ඥානිය තියෙනවා නම් මම ඉන්නේ කොතනද කියලා දැනගෙන ඒ පුද්ගලයාට ඒ තැනින් ඒවෙන් අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා. නැත්තම් මේක හරි බොහොම දරුණුයි. අර පටන් ගත්ත එකකින් මේ ඉවර වෙන්නේ එක එක පැති වලින්. පළක් කාලවට මේ තරහ යනවා. පළක් කාලවට ඒකත් එක්ක බොහොම හොඳට ඉන්නවා. පළක් කාලවට මේකේ මෝඩකමට ඉන්නවා. මේකේ මොකක්වත්ම දන්නේ නැහැ. මොකද මේ චේතනාව වලින් විඥානයෙන් නැති වෙලා. ඉතින් ඊපස්සේ ආ විද්‍යාව ඒ පැත්තෙත් ඇති වෙනවා. ධර්මික හරි බොහෝම මේ ධර්ම දෙයක්. ඉතින් මේ ඔක්කොම ඇති වුනේ හේතුව මේ ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය ඇති වුණා කියන එක කල්පනා කරන්න ඕනේ. මේක තියෙනවා නම් තමයි මේ දේ ඇති වෙන්නේ. කනයි ශබ්දයයි නිසා මේ සෝත විඥානය. මේක ඇතිවීමෙන් තමයි මේ දේ ඇති වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ ආයතන 12යි කොතනක හරි අපි අභිනන්දනීය කිරීමෙන්, ඒ කියන්නේ මේකේ අපි සතුට සෙවීමෙන්, ඊළඟට පිළි අරගෙන තබා ගැනීම, අල්ලගෙන ඉඳීමෙන්, අජෝ සායතිත්ති මේක අල්ලගෙන ඉඳීමෙන් තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් නැති වෙන්නේ. ඉතින් මේක කොයි අතින් බැලුවත් මේ ආයතන හේතු කොටගෙන ඇති වෙන දෙයට අපි මේ විදිහට ඇලිලා මේ පපඤ්ඤ ඇති කරගෙන තණ්හා දෘෂ්ටි මානය මේ නැවත නැවතත් ඇති කරගෙන යනවා. ඉතින් මේක අතීතයේත් එහෙමයි, වර්තමානයේත් එහෙමයි, අනාගතයේත් එහෙමයි, හැම කාලෙම වෙන්නේ මෙච්චරයි. ඉතින් මේක තේරුම් ගන්න එක තමයි වැදගත්. මේ විදිහ දෙයක් අපිට වෙනවයි කියන එක කල්පනා කරලා එතකොට මේ විදිය දෙයකින් ගැලවෙන්න මොකද කියන එක තමන් කල්පනා කරන්න ඕනේ. මේ විදිය දෙයක් නම් මට වෙන්නේ මේක කිසි තේරුමක් නැහැ. මේක නිකන් හරියට මේ මැෂින් එකක් වගේ. එක පැත්තකින් මොකක් හරි එකක් දුන්නාම අනිත් පැත්තේ රෝලෙන් මේ මොකක් හරි එකක් හැදෙනවා. මේ විඥානයක් හැදෙනවා. ඒ විඥානයක් හැදලා ඉතින් ආපහු ඒ පපංචය නැති වෙලා ඒක නිසා නැවත නැවතත් ඒ ආකාරව විඥානයක් නැති වෙනවා. ඉතින් මේකේ කැරකි කැරකි ඉන්න එක තමයි මේක තියෙන්නේ. මේකෙන් ගැලවෙන්න නම් ඉතින් මේක තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව කරන්නේ. මේ ආශ්‍රවයන් කැපෙනකොට, මේ දිට්ඨි ආශ්‍රවයන් කැපෙනකොට, මේ මමේ මගේ කියන එක ගන්න එක කැපෙනකොට අපි ආපහු අර දිත්‍යාශ්‍රවයේ හේතු කොටගෙන ඇති වෙන කාමාශ්‍රවයන්, ඒ අවිද්‍යාශ්‍රවයන් ඒව ඔක්කොම නැති වෙලා යනවා. ඒකට චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීමෙන් තමයි මේක කපා ගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අරි අෂ්ටමග භාවිතා කිරීමෙන්. මම හිතන්නේ අපි දැන් ප්‍රශ්න වලට ලොක් යමු කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર අන්තුංග මේ මාලා කතා කරන්නේ.
ඔව්.
ડોક્ટર වලලා ඉස්සෙල්ලාම අපිට මේ ඇතින ස්පර්ශය හරි අහිංසක එකක් කියලා.
ඔව්, ඇහෙන් ඇති වෙන ප්‍රශ්නේ.
ඔව්, ඇහෙන් එක ස්පර්ශය ඇහෙන් අහිංසක එකක්. නමුත් ඊට පස්සේ ඇතින මේ ප්‍රපංච මේ වලින් තමයි අපි මේක දිගින් දිගටම ගෙනියන්නේ කියලා කිව්ලා. ඉතින් මේ මේක කාම ආසභාව උවට වැටෙන්නේ කියන එක. එතකොට ડોક્ટર මම ඉතින් මට එවෙලේ මට ස්ක්‍රූපයක් වගේ ඔළුව ඇඳුනේ වුණා. දැන් අපි ගමනක් යනකොට තැනකින් හැරෙන්න තියෙනවා. සමහර වෙලාවට අපි දන්නේ නැතිකොට අර හැරුණොත් හැරෙන්න තියෙන තැන පොඩ්ඩක් පහු කරගෙන ගිහලා අපෝ රිවර්ස් කරගෙන යනවා. ගිහලා ඒ හරිතැනෙන් හැරෙනවා. දැන් මට හිතෙනවා මම හුඟක් වෙලාට ඒ වගේ කියලා. මොකද යම් කිසි දෙයක් දැකලා සමහර වෙලාවට එතෙන්දි මල්ල ගන්න සිහිය තිබුණොත් එහෙම නැත්නම් අර ඒක පහු කරගෙන ගිහලා මම මේ වැරදි පාරනේ යන්නේ කියලා මතක් වෙන ආපස්සට එනවා. ඒතර මම ඉතින් මට වෙලෙම ඉතින් දැන් ඔහොමම ඔය වංගුවෙන් හැරෙන්න ඕන කෙනෙක් යන කෙනෙක් අපි ඉතින් මේ වංගුව නම් 10000 ඇති මේක කොයි කාට කරන්නේ දන්නේ නැහොත් මම හිතේ එතන යනකොට දැන් ඊට පස්සේ හරි පාර නිකම්ම එයා හැරෙන තැන නිකම්ම දැනගන්නව දවසක. ඒතර මට ඉතින් මගේ මේ යෝනිසෝ මනසිකාරයත් මේක මෙහෙම වෙන්නේ නේද කියන එක මට හිතුණා. මොකද සමහර වෙලාවට ඒක හිතන හොඳ සිහියෙන් හිටියොත් එවෙලම අල්ලනවා අපෝ කොමිටි ජරා මරණ මේක කිසි වැඩක් නැති දෙයක් අල්ල ගන්න ඕනේ නැහැ කියලා ඔය සේරම එන ඔළුවට අර හෙවනෙල් වගේ මං කී ડોක්ටර් අසුබ එක ඔය සේරම ඔළුවට එනවා. සමහර වෙලාවට ඒක පව් කරන් ගිහිල්ලා දන්නේම නැතුව ඇලිගෙන එනකොට කපාට මතක් වෙන අම්මෝ මේ මහ භයානක දෙයක් නේ මේක ඉක්මට පැන ගන්න ඕනේ කියලා ඔන්න ආපෝ යෝනිසෝ මනසිකාරක. ඉතින් මට හිතන්නේ ඒ විදිහට තමයි මං දැන් ක්‍රියා වෙන්නේ කියලා. ඉතින් ડોක්ටර් එතන කවදා හරි දවසක මුලදීම මේක දැනගනි නේද ડોක්ටර්?
ඕ ඒක මුලදීම දැනගන්න තත්ත්වයටපත් වෙනවා කියන්නේ ඒක හොඳට සිහිය පවතිනට ඕනි. එතකොට අපි වාක්ම උත්සාහ කරන්න ඕනි මේ සිහිය කොහොම හරි පවත්වන්න. ඒ කියන්නේ අපි පහු කරගෙන ගිහිල්ලා පාරක් වුණත් පහු කරගෙන ගිහිල්ලා එතකොට ආපහු රිවර්ස් කරන්නත් වෙනවනේ. එතකොට මේ ප්‍රශ්නියත් නැති වෙනවා. මුලදීම හොඳ සිහියෙන් යුතුව මේක කරා නම් හරියට මේ හැරෙන තරම්දි හැරෙනවා. අන්න ඒ වගේ මේක අපි පුළුවන් තරම් සිහිය සතිය කියන එක හැම වෙලාවෙම ප්‍රයෝජනවත්. පුදුමාකාර විදිහට සිහිය පවත්තන්ට ඕන. ඉතින් මේ සිහිය නිකම් පවතින්නේ නැහැ. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් තමයි මේක ඇති වෙන්නේ. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ මේ විදිහට ගිහිල්ලා තමයි මේ සම්මා සතිය කියන එක ඇති වෙන්නේ. කාලයක් ගිහිල්ලා යනකොට මේ සිහිය කියන එක එන්නම වැඩි වෙනවා. මේ ධර්ම කාරණා වුණත් මනසේ තබා ගන්න පුළුවන් හැකියාව කියන එක පුදුමාකාර විදිහට මනස දියුණු වෙන්න ඇති වෙනවා. ඒ ධර්මීයම තමන්ගේ මනසේ පවත්වන්න පුළුවන් නම් ඒ පුළුවන්කම උඩම තමයි මේ හැමෝම ගොඩේ. ඒ කියන්නේ මේක නැවතත් අපි හිතමු චතුරාර්ය සත්‍ය නම් චතුරාර්ය සත්‍ය කොච්චර කාලයක් කොච්චර වෙලාවක් මට මගේ මනසේ පවත්වන්න පුළුවන්ද කියන එක. මේ විදිහට මේ ධර්මය සම්පූර්ණයෙන් පවත්වන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා නම් මේ පාරවල් ටික හොඳට දැනගන්න ඕන. මේ හැරෙන පාරවල් ඔක්කොම දැනගන්න ඕන. ඒ කියන්නේ විඥානීය ස්ථිතිය තියෙන්න ඕනේ. විඥානින් දැනගන්න පුළුවන් වෙන්න ඕනේ මම දැන් ඉන්නේ මෙතන කියලා. මම දැන් ඉන්නේ මෙතනයි කියලා දන්නව නම් තමයි මට ඉස්සරහා පාරෙන් හැරෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ තන දැනගෙන තමයි මේක අයින් කර මේකට ගොඩාක් කල් යනවා. ඊට පෙර අපි පුළුවන් තරම් මේක වඩන එක තමයි කරන්නේ. අපි පුළුවන් තරම් මේ දුක්ඛයම මෙනෙහි කරනවා. දුක්ඛ සමුදයම මෙනෙහි කරනවා. දුක්ඛ නිරෝධේ නිරෝධගාමිනී ප්‍රතිපදාව මෙනෙහි කරනවා. මේ වගේ මේ සූත්‍ර දේශනාවන් ඒකේ තියෙන හරය නැවත නැවතත් අපි ගන්න. ඒ නැවත නැවතත් භාවිතා කරන හැම සූත්‍ර දේශනාවම හැමෝටම මේක විදිහට හරියන්නේ නැහැ. මේ සූත්‍රය නම් හරිම ලස්සනයි. මේ මදුබින්දික සූත්‍රය මටත් ඒක කියපු වෙලාවේ තේරුණේ මේක නම් මදුබින්දිකම තමයි කියලා. ඒ තරම් වටිනවා මේ සූත්‍ර දේශනාව. මේ අපි කරන දේ මොකද්ද කියන එක වැටහෙන්න මේක මේ හරියට උදව් උපකාර වෙනවා. ඉතින් මේ දේ තේරුම් ගන්න අපි ධර්මයේ ඉන්න තාක්කල් අපි බොහොම හොඳයි. දැන් අර සීල සූත්‍රය බලන්න. සීල සූත්‍රයේ දේශනා කළේ මේ සෝවාන් ඵලය ලැබිලා නැති පුද්ගලයා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ කියලා අර විදිහට දිගට භාවිතා කරනවා. අන්තිමට කිව්වේ රහතන් වහන්සේත් අමුතුවෙන් කළ යුත්තක් නෑ. නමුත් රහතන් වහන්සේත් මේ හොඳින් ජීවත් වීම පිණිස මේ මේ සුඛය සඳහා මේ මේ මේක මේ පහසුවෙන් ජීවත් වෙන්න මේක මේ භාවිතා කරනවා. මේ ධර්ම මෙනෙහි කිරීමෙන් තොරව මේකේ මේ නිවනක් නෑ. ඒ ධර්මයේ දෙනේ කරන තාක්කල් මේ පුද්ගලයා බොහොමදට ජීවත් වෙන. මොකද කවුරු වුණත් ඉන්නේ දුකේ. ඒ කියන්නේ දුක්ඛය කියන එක මේ රූපය අපිට පවතින තාක්කල් අපිට මේ දුක්ඛය තියෙනවා. වේදනාවන් අපිට දැනෙනකම් මේ දුක්ඛය තියෙනවා. සංඥාවන් දැනෙනකම් අපිට දුක්ඛය තියෙනවා. එතකොට කොයි තත්ත්වයකටපත් වුණත් මේකෙන් ගැලවෙන්න පුළුවන් එක තමයි මේ ධර්මයේ මෙනෙහි කිරීමෙන් ඒ ඒ දෙකටම පවත්වන්න පුළුවන්. ඉතින් සිහිය ඇති වෙන්නේ මේ විදිහට. සිහිය ඇති වෙන්නේ තමන් මේ අහපු ධර්මයන් හොඳට ඒක නැවත නැවතත් මෙනෙහි කරන්න ඕනේ. අර හරියට අපි අර ස්කැටර් බ්‍රේන් කියලා කියන්නේ අර උඩුක්කේ මොන හරි දාගෙන ඉන්නවා කියන වෙලාවට ඒක අහගෙන ඉන්නවා. ඊට පස්සේ නැකිට්ට ගමන් අර උඩුක්කේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැතුව නැකිට්ටොත් එහෙම විසිරිලා යනවා. ඉතින් එහෙම විසිරෙන්නේ නැති වෙන්නේ මේ ධර්මය අහන වෙලාවෙදිත් හොඳට අහගෙන ඉන්නවා. අහලා ඉවර වෙලා ආපහු නැවතත් ඒ ධර්මය මෙනෙහි කරන්න ඕනේ. ඉතින් අන්නේ නිසා තමයි අර ධර්මයේ ගොඩාක්ම අහන්නත් යන්න එපා කියන්නේ. ඒ කියන්නේ හැමදාම අපි තුන් සූත්‍ර දේශනාවක් මම අහනවා කියලා. හැබැයි මම ඒකත් එක්ක ජීවත් වෙන්නේ නැත්තම් වැඩෙන්නේ නැහැ. මොකද අර හැමදාම මම සූත්‍රය අහනවා ඒකේ මොකක්වත් මම ඔළුවට ගන්නෙ නැහැ. ඒක නිසා සූත්‍රයක් ඇහුවයින් පස්සේ පුළුවන් තරම් ඒක හැම සූත්‍රයෙම නෙමෙයි පළක් සූත්‍රයෙන් පළක් අයට වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, අගයක් නැහැ. මම කිසි සූත්‍ර දේශනාවක් හොඳින් වැටහිනවද ඒක නැවත නැවතත් පුනපුනා භාවිතා කරන්න. ඒ පුනපුනා භාවිතා කිරීමෙන් අර සිහියත් හොඳට ඇති වෙනවා, ඒ දියුණුවත් හොඳට ඇති වෙනවා. එරුවන් සරණයි. තව කාටයි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર අනුතුංග මේ රමණී කතා කරන්නේ ඇහෙනවද දන්නේ?
ඇහෙනවා ඇහෙනවා.
ડોક્ટર අනුතුංග දැන් අර අරිෂ්ඨාංග මාර්ග භාවනාව කරගෙන යනකොට සම්මා දිට්ඨියෙන් ඒ දුක ගැන බලලා සම්මා සංකල්පනාවේදී සතර ආහාර වලින් අර සතර දිසාවට දුක් ගිනි ගලාගෙන යන හැටි මෙනෙහි කළා මෙනෙහි කළා ඉන්නකොට එතනදී මනෝ සංචේතන ආහාරය අහු වෙනවා හොඳට. එතනදී මේ අර ඒකේ තියෙන ආද තේන්න ගන්නවා මහා ගල්ලඟුරු වලකට නේද මේ ඇදගෙන ගිහින් මේ නැරිච්ච සංඥා සංකාරයකට අසාර වූ සංඥා සංකාරයකට වේබ කරලා ගල්ලඟුරු වලකට වැටලා මහා දුක් ගින්නකට වැටෙන හැටි දැකලා එන්න මනෝ සංචේතනාවක් හඳා ගන්න මේ සම්මා සංකල්පනාවත් එක්කම උත්සාහ කරනවා. ඒ විදිහට කරලා යටපත් කර ගැනීමක් කරන්නේ දැන් මේ අවස්ථාවේදී. එහෙම කිරීම හරිද ડોક્ટર අනුතුංග?
ඔව් එහෙම කිරීම කියන්නේ යටපත් කරනවා කියන්නේ මේක අවබෝධ කරගන්න උත්සාහ කරන එකයි කරන්න ඕනේ. මේක නිසා මට මේ දේ ඇති වෙනවා. ඒ ගල්ලංගුරු වලට වැටෙනවා කියන ප්‍රශ්නේ මට වෙනවාම තමයි. මේ හැම සත්‍යයක්ම මේ කර්මයන් හේතු කොටගෙන මේ විදිහට මේ දුක් විඳිනවා. එතකොට මටත් මේ විදිහට මේ වැටිලා මේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මෙහෙම කල්පනා කරන්න අර ඒක නිසා ඇති වෙන චේතනාව නිසා ඇති වෙන යම් ආශ්‍රවයක් තියෙනවද? ඒ ආශ්‍රවයන් නැති වෙලා යනවා. ඉතින් මේකේ මේ ප්‍රතිපදාව අනුව තමයි ගාක් වෙලාවට මේක කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපිට තමන් බලා ගන්නට ඕනි මට මේ මොහොතේ වෙනකොට මේ චේතනාවන් ඇති වෙන මෙහෙම චිත්තයන් වෙනකොට මම මොන ආකාරයේ ධානයකද මම ඉන්නේ? මට ධානයක් මේ මොහොතේ තියෙනවද කියන එක. ඒ කියන්නේ ප්‍රීතිය සුඛය ඒ විදිහට ප්‍රථම ධානය, ဒုတိය ධානය මේ විදිහට මම මේ ආකාරයට ධානයට ඇවිල්ලා තියෙනවා නම් ඔය කියන ඒ චේතනාහාර සම්බන්ධයෙන් මේක ගමන් කරන්න බොහොම පුළුවන්. මේක ඇවිල්ලා මේ සුඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා කියන එකේ තමයි ওই තුන්වෙනි පාර ওই මනුස්සයන් චේතනාව සම්බන්ධයෙන් ප්‍රශ්නය විසඳා ගන්න පාර මේ සුඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා කියන එකේ තියෙන්නේ. එතකොට ඒකට ධානයක් තියෙන්නට ඕනේ. පළවෙනි පාරට ඒ කියන්නේ කාමයේ සම්බන්ධයෙන් වාග් දෙනකොට තියෙන්නේ මේ කාමයේ සම්බන්ධයෙන් මේ ද්වේෂයේ සම්බන්ධයෙන් උත් ඇති වෙන ප්‍රශ්නේ. එතකොට මේකට දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව තමයි වාග් පටන් ගන්න ඕනේ. මොකද මේ ආහාර හේතු කොටගෙන මේ කබලිකාර ආහාරයේ හේතු කොටගෙන ඇති වෙන ප්‍රශ්නේ අපි ඉස්සෙල්ලා විසඳ ගන්න ඕනේ. ඒ කියන්නේ මම මේ රසයට ඇලිලා තියෙනවා. වාග්ම කල්පනා කරන්න මේ රසයට ඇලිලා නැති කියලා නම් හිතන්න එපා. මොකද තුන් වේලක් කන පුද්ගලයෙක් ගත්තොත් ඉන්නේ මේ තුන් වේලටම රසෙමයි හොයන්නේ. ඒ රසෙම තමයි භාවිතා කරන්නේ. කොහොම හරි ලුණු නැත්තම් ලුණු දාලා හරි රසය හොයනවා. ඒතකොට මේක හරියි වැදගත්. ඒතකොට ආහාරේ පටික්කුලතා සංඥාව හොඳට භාවිතා කරනවා නම් අර කන වේලාවෙදිත් ওই රසය නෙමෙයි මේක යන්තම් කොහොම හරි බඩට දාගන්න මේ ජීවත් වෙන්න කියන එක. ඒ தත්වෙට මේක බයි. ඒක නිසාම අපි මේ කල්පනා කරනවා නම් ඒ අනුව දෙතිස් කුණු පිය සිහි කරනවා නම් මේ ආහාර මහා ජරාවක් මේ ජරාව තමයි බඩේ තියෙන අර වමනිය තියෙන සහිත දේ කන කල්පනා කරනවා නම් මේක හොඳට බලනවා නම් මේ මේ තත්ත්වයේ දෙකින් තමයි මේ හැදිලා තින්නේ කියලා අන්න ඉතින්දී ඔන්න අපිට අයින් වෙන්න පුළුවන් වෙනවා මේ අර දෙතිස් කුණු පිය බලලා මේ රූපේ ඉක්මවන්න පුළුවන් වෙනවා. ඒ රූපේ ඉක්මවාම ඒ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සම්පූර්ණ දේවල් තියෙනවානේ අපිට ඇති වෙන එක එක ආකාර වූ අපිට කියන්නේ සබ්බ ලෝකේ අනිබරත සංඥාව දක්වාම යන්න පුළුවන්. ඒ විදිහට අපි යන්න පටන් ගත්තාම මොකද මේ රූපය අල්ලගෙන අපිට පුදුමාකාර වූ දේවල් ඇති වෙලා තියෙනවා. අපි දැන් පපඤ්ඤ කියලා කතා කළානේ මෙතෙන්දී. එතකොට මේ පපඤ්ඤයන් ඇති වෙනවා කියන්නේ තණ්හා දෘෂ්ටි මානයන් මේ විදිහට ඇති වෙලා තියෙනවා අර ආහාරය සම්බන්ධයෙන් කියලා. ඒක නිසා අපි මේ ලෝක වෙලා තියෙනවා චක්කු ලෝකේ ප්‍රියත වෙන දේවල් සෝත ලෝක විදිහට මේ හැමතැනම මේක ඇති වෙලා තියෙනවා. එතකොට මේවා කැපෙනවා. මේවා කැපුණාන් පස්සේ මේ සංස්කාර කියන එක මේ හතරවෙනියට තියෙන්නේ. ඒ කියන්නේ සබ්බ ලෝකේ අනිබරත සංඥාවත් පෙන්වුවාන් පස්සේ තමයි මේ කල්පනා වෙනවා මේක මෙතරම් ජරාවක් නම් මට මොකටද මේ වගේ දෙයක් මම හදාගන්නේ මේ මොකටද මං චේතනා කරන්නේ මේ රූපේ මහ ජරාවක් මේ රූපය හදන්න මං උත්සාහ කරන්නේ මොකටද ආපහු මේක නිසා මං ආපහු මේ ගල්ලඟුරු වල වගේ වලට වැටෙන්නේ මොකටද කියන එක ඔන්න කල්පනා වෙනවා. ඉතින් මේ විදිහට මේ එකින් එකට ගිහිල්ලා මේ අර දියුණුවක් ඇති වෙනවා. ඒ ධානයන් ගිහිල්ලා මේක කෙරෙනකොට. ඒකට තුන්වෙනි පාර බොහොම ධර්මයි. ඒක නිසා ඒ තුන්වෙනි කාලේ ඒක භාවිත කරන එක හොඳයි. තුන්වෙනි පාර ඒක අපි බලන්න ඕනේ. මේ මේක නිසා මේ දුක් වූ දෙයක් තමයි මම මේ බොහොම විදිහට මේ අරගෙන තියෙන්නේ. මේක නිසා මම මේක අනත්තතාවයට යන්න පුළුවන්. ඉතින් ඒක ඒ භාවිත කරන ටෙක්නික් එක මේ උදව්පකාර වෙනවා මේ අවස්ථාවේදී ඒක ගැලවෙන්න. එතකොට හුඟාත්ම මතක තියාගන්න අපිට මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කියන එක බොහොම තදට තියෙනවා. කාමයේ සම්බන්ධයෙන් තියෙන එකයි ව්‍යාපාද සම්බන්ධයෙන් තියෙන එකයි බොහොම තදට තියෙනවායි කියන එක කල්පනා කරන්න. මේක නිසා තමයි මේ දේ ඇති වෙන්නේ. එතකොට අර තුන්වෙනි පාරට යන්න හැබැයි සමාධිය කියන එක ටිකක් හොඳට වැඩි කරගෙන සමාධිය තියෙනවා නම් ওই කියන විදිහට පවත්වාගෙන ඉන්න එක හොඳයි. ඉතින් දිගින් දිගටම නැවතත් මේක මෙනෙහි කර කර බලන්න. කොයිම වෙලාවකවත් හිතන්න එපා මේ කබලිකාර ආහාර පස් ආහාර ඒ සම්බන්ධයෙන් මේ ඇති වෙන දේ බොහොම ධර්මයි කියන එක කල්පනා කරන්න. ඒ දෙකෙන් අයින් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર අතුංග.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? විඥානය වෙනස් වෙනවා. විඥානේ එක එක විඥානේ එකින් එකට වෙනස් වෙවි යනවා. එක ඒ කියන්නේ අපි මොන පාරද යන්නේ දන්නේ නැති තත්ත්වයට යන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ හුඟාත්ම වෙලාවට දැන් භාවනා කරන කෙනෙක් ගත්තහම පළවෙනි පාර කබලිකාර ආහාර පැත්තෙන් ගිහිල්ලා ඇති වෙන විඥාණයෙන් දැන් කාමයෙන් අල්ලගෙන ඉන්නකොට දන්නවා. දැන් කාමයෙන් අතහැරියට පස්සේ ඔන්න සමාධිය ඇති වෙනවා. ඒ සමාධිය ඇති වුණායින් පස්සේ දෙවෙනි පාර ඉක්මවන තත්ත්වයේ තියෙනවා. මේ මොහොත ඇති වෙනකොට මේ පුද්ගලයා ඇත්තෙම කියනෝ නම් දන්නේ නැහැ මං ඉන්නේ තුන්වෙනි පාරේද හතරවෙනි පාරේද මට පහර දෙන්න පුළුවන් මේ වෙලාවේ කොයි එකද කියන එක නොදන්නා තත්ත්වයට පවා යනවා. ඔන්න ඒ වෙලාවට තමයි අර ක්‍රෝල්ටි කියන එක ඒ කියන්නේ විහිංසාවිතක්කය කියන එක පවා ඇති වෙනවා. එතකොට මේ එකින් එකට අපේ විඥානය වෙනස් වෙනවා. එකින් එක විඥානයක් නෙමෙයි හැම වෙලාවම විඥානය කියන එක මේ සකස් කරන දෙයක්. ඇයි රූපය ගැටල චක්කු විඥානය එනවා වගේ මේ සිතනකොට එකින් එකට විඥානය වෙනස් වෙවි යනවා. ඒක තමයි අර ඒ අනුව තමයි අපේ දෘෂ්ටි දේවල් වෙනස් වෙවි යන්නේ. විඥානය ගන්න එපා කොයි වෙලාවකවත් අර එක විඥානය තමයි තිබුණේ කියලා හැම වෙලාවෙම වෙනස් වෙවි යන දෙයක්. මේකේ අර එක විදිහට තියෙනකොට අපිට පේනවා මේක ඔන්න නිත්‍යයි කියලා. ඔන්න ඔතන තමයි ඊළඟ ප්‍රශ්නේ ඇති වෙන්නේ. හෙලෝ
ෆ්‍රේඩ් අරමුණ වෙනස් වෙන විඥාන වෙනස්ව තියෙන මම හන්නේ දැන් අපිට මේ රූපයක් දැක්කම මේකේ ඒ ඉතලින් වේදනාව සංඥායි දිගට ඉතල ඇති වෙනවනේ. ඒ එතන විඥානයක් ඒ වේදනාව ඔත් යන විඥානයක් අරතමද වෙනසද වෙනස් වෙපද දැන් විඥාන හැමලේම අර
ඔව්. එතකොට අපි දන්නේ නැහැනේ කොයි එකද අල්ලගෙන ඉන්නේ කියලා. විඥානේ කොයි එක හරි අල්ලගෙන ඉන්නවෝ තේන්නේ. දැන් රූපේ අල්ලගෙන ඉන්නකොට එක විඥානයක්. ඊළඟට වේදනාව අල්ලගෙන ඉන්නකොට තව විඥානයක්. සංඥාව අල්ලගෙන ඉන්නකොට තව විඥානයක්. එතකොට එකින් එකට වෙනස් වෙනවා. වෙනස් වෙනස් විඥාන. ඔව්. හැම විඥානයකින් සංස්කාරයක් ඇති වෙනවද කියලා කියන්නේ අපි චේතනා කරනවා නම් ඔන්න අපිට ඉතින් ඒ සංස්කාරය තියෙනවා. අපි චේතනාවන් තියෙනවා නම් අපි හිතමු දැන් අකුසල චේතනාවන් තියෙනවා නම් අපිට ඒ අකුසල චේතනාවන් අකුසල වූ සංස්කාරයන් තියෙනවා. පුඤ්ඤාභි සංස්කාරයන් තියෙනවා. අපි කුසල පැත්තට යනවා නම් අපිට කුසල වූ ඒ පුඤ්ඤාභි සංස්කාරයන් තියෙනවා. එහෙම නැත්නම් අපි අරූප ධානා පැත්තට යනවා නම් අනිඤ්ඤාභි සංස්කාරයන් අපිට පවතිනවා. එතකොට මේ චේතනාව අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හැම එකෙම මේ චේතනාවන් තියෙනවා. ඉතින් අර මේ චේතනාව වලින් එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති නොවන දේවල් තමයි අර ඇහැ රූපය ගැටිලා ඇති වෙන මේ චක්කු විඥානී ඒ වගේ දේවල් වල මේ ප්‍රශ්නේ නැහැ. මොකද ඒක හරි ලාමක දෙයක් එතන තියෙන්නේ. අර මනසෙන් තමයි අපි මේක ඇති කරගන්නේ. ඊට පස්සේ දැන් අපි හිතලා අපි ඇති කරගන්නවා. දැන් අපි හිතමු කෙනෙකුට අපි වතුර වලක් පෙන්නනවා. වතුර වලක් පෙන්නලා වතුර දෙයක් පෙන්නලා ආපු ගමන් මේ වතුර වල මොකද්ද කියලා ඒ පුද්ගලයා ඒ වතුර වල හා සම්බන්ධ වූ වෙන වතුර වල අතීතය දැකලා තියෙන ඒ තැන් වලට එයා ගමන් කරනවා. අර පුරුද්දෙන්. එතකොට මේ මනෝ සංචේතනාව මේ මනෝ විඥානේ වැඩ ගිරීමෙන් තමයි මේ ප්‍රශ්නේ කරන්න යන්නේ සම්පූර්ණයෙන්.
ඔව් අතන එමින් රූප දැක්කම
එතනින්ම කඩා ගන්න පුළුවන් නම් හරි. ඔව් ඉතින් දිගට යන්නේ නැත්තම් ඒ කියන්නේ ඒ රූපේ දැක්ක ගමන් ඉතින් ඒ පුද්ගලයාගේ අනු දැන් රහතන් වහන්සේ නම් ඉතින් මේක කෙලින්ම ගැලවුණාය කියන එක තමයි. අනිත් පුද්ගලෙක් යෝනිසෝ මනසකාරය පවත්වාගෙන තමයි ඉතින් මේකෙන් ගැලවෙන්න බලන්නේ. ඉතින් ඒ ගැලවිච්ච දේවල් තියෙනවා. දැන් ඕනම කෙනෙකුට තියෙනවානේ මේ සුළු වූ රූපයන්. දැන් අසූචි ගොඩක් දැක්කාම කෙනෙක් මොකද ගැටෙන්නත් පුළුවන්. ඉතින් තව කෙනෙක් ඉතින් ඕක දිහා බලලා ඒක ගැන කිසිම සිතිල්ලක් නැතුව එහෙ යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර ඒ තමන්ගේ පුරුදු කෙරෙල්ල අනුව තමයි තියෙන්නේ. ඉතින් ඒ අසූචි ගොඩම දැකලා තව මිනිස්සේ බැන බැන යන්න පුළුවන් මේ බල්ලෝ මෙහෙම හදනවද කියලා. අන්න ඒ වගේ ඉතින් මේ දේවල් තියෙනවා. ඒ තමන් පුරුදු පුහුණු කරලා තියෙන අනුව තමයි මේ දේවල් ඇති වෙන්නේ. අර භාවිත කාය හැම මොන වෙන්නේ ඉතින් ඒ වයින් ඒ ගැලවෙන්න තමයි.
ඒ කොමාර ඒක දකින්නේ විපාකයක් නිසා නේද? තමන්ගේ විපාකයක්
තමන්ගේ විපාකයක් වශයෙන් තමයි අපිට මේක පේන්නේ. මොකද දැන් අපි මේ විපාක වශයෙන් අපි මේ රූපස්කන්ධයක් අපිට ඇති වෙලා තියෙන්නේ. අපි පූර්වයේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මහණෙනි මේ ශරීරය කියන එක මේ පූර්වයේ කර්මය. පූර්වයේ කරපු දේ උඩ තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් විපාක වශයෙන් තමයි මේ ඔක්කොම දේවල් ඇති වෙන්නේ. මම
සාමාන්‍ය කලිස් මට කමනි කතා කරන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන දැන් ලයිට් කියන්නේ දැන් ඇහැ රූපය එකතු වෙලා විඥානේ හට ගන්නවා. දැන් විඥානේදී මුලින්ම දකිනකොට අර දැන් කිව්වාගේ පරණ මතකයත් එක්ක එකපාරට අපිට එනවනේ පිටර එකක් මේ අහවලා කියන එක. ඒක අර දැන් අපි සඳහන් කරන්නේ ඒක ඉතාම අඩු චෛතසික මට්ටමක් කියලා. දැන් ඒක අපි දැන් මේ සූත්‍රයට මම ලින්ක් කරනවා නම් ඒක අර යම් සංකප්පේටි යම් මොකද ප්‍රපංචේටි කියන එක නැති කරගන්න මට්ටමට අපිට ගන්න පුළුවන් නම් උත්සාහ කරගන්න උරුතමල්තිකාරය දාගන්න ඒ තරමට ගන්න පුළුවන් නම් ඇත්තටම
ඔව් එතෙන්දී අල්ල ගන්න පුළුවන් නම් මේ සංඥාව ඇති වෙච්ච ගමන් මේක හඳුනාගත්ත ගමන් යම් ආකාරයකට මෙතෙන්දී ආපහු මේක ගැන හිතන්න යන්නේ නැත්තම් එතනින් ඉවරයි. එතකොට මේ මේක නිසා තමයි අපි මේ සංඥාවක් ඇතිවලා දැන් අපි හිතන්න ගන්න. මොකද අපි මනස අපි පුරුදු කළේ මේක ගැන පස්සෙන් යන්නම කියලානේ. අපි මාම් කිසි දෙයක් අපිට සුඛදායක උදයක් දකින්න නම් දැක්ක ගමන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේක අභිනන්දනය කරන්නම තමයි. මේක අල්ලගන්නම තමයි. මේක ගැන හිතන්නම තමයි. ඉතින් අපි විඥානේ කොහොමද අපි පුරුදු කළේ? මේ පුරුදු කරපු විදිහට මේක යනවා. අපි මේක අනිත් පැත්තට පුරුදු කරන්න ගත්තා නම් මේ බුදුහාමුදුරු දේශනා කරන විදිහ මේ කොයි එක ඇති වුණත් මේ Taman යන්නේ මේ දුක්ඛ ස්කන්ධේම තමයි. මේ ස්පර්ශයේ කොයිලාවක ඇති වුණත් ඒකෙන් ඇති වෙන්නේ අන්තිමට මේ වේදනාවන් සංඥාවන් විදිහට ඇති වෙනවා. මේක නිසා අපිට දුක්ඛේම ඇති වෙනවා කියන එක තීරුම් ගත්තා නම් අන්න අර එයින් අයින් වෙන්න පුළුවන්. ඉතින් මේක සඳහා උපකාර වෙන හුඟක් උපකාර වෙන තමයි උපේක්ෂාව කියන එක. උපේක්ෂාව පවත්නවා නම් උපේක්ෂාව පවත්තලා පවත්තලා පුරුදු වෙනවා නම් මේ ඉන්ද්‍රියන්ගේ මේ දේවල් ඇති වෙනකොටම අර ඒතං සන්තං ඒතං පනිතං උපේක්ඛාති කියන එක අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විදිහටම තමන්ගේ පවත්තන්න පුළුවන් වෙනවා. ඒක ඇති වෙනකොටම කෙනෙකුට පුළුවන්කම ඇති වෙනවා මේක සම්පූර්ණයෙන්ම මේ උපේක්ඛාවට යන්න. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කද කනට සද්දයක් ඇහුනද මේ ඕන එක සම්බන්ධයෙන් උපේක්ඛාව තමයි අපි පුරුදු කරන්නේ. මොකද අපිට මේක නැති කරන්න බෑ. ඒ කියන්නේ අපේ ඇහැ තියෙනකන් මේ රූපේ මදුබින්දක සූත්‍රයේත් පෙන්නන්නේ ඇහැ තියෙනකන් රූපේ තියෙනකන් චක්කු විඥානය කියලා පැනවීමක් වෙනවා වෙනවාම තමයි. මේක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ. මේක නිතා ස්පර්ශය ඇති වෙනවා. එතකොට මේකදී අපි පුරුදු වෙන්න ගත්තොතින් උපේක්ඛාවට යන්න මේකම තමයි ඉතින් මේ අරියට මගේ කරන්නේ. අන්තිමට උපේක්ඛාවට යනවා. එතකොට මොකක් දැක්කත් මම උපේක්ඛාවට යනවා. සුඛ උච්ච දෙයක් වුණා දුක වෙච්ච දෙයක් වුණත් අදුක්කම සුඛ දෙයක් වුණත් උපේක්ඛාවට. දැන් උපේක්ඛාව පුරුදු කරන්න ගත්තාම අන්න විඥානේ උපේක්ඛා සහගතව උපදින්න පටන් ගන්නවා. ඉතින් උපේක්ඛා සහගත චිත්තය බොහොම හොඳයි. ඒක නිසා මේ අර දේවල් වල ඇලින්නේ නැතුව තමන් මේකෙන් ගැලවිලා ඉන්න පුළුවන්, ඉක්මවලා ඉන්න පුළුවන්. රූපයක් නම් රූපේ ඉක්මවන්න පුළුවන්. වේදනාවක් ඉක්මවන්න පුළුවන්. මේ ඉක්වීම තමයි මේ උපේක්ඛාවෙදි කරන්නේ. ඒක සඳහා තමයි පුරුදු පුහුණු කරන්න ඕනේ. තෙරුවන් සරණයි.
ඩොක්ටර් අන්තුංග ඇහෙනවද කාන්ති කතා කරලා?
ඔව් ඇහෙනවා.
හලෝ
ඇහෙනවා ඇහෙනවා.
මේ ඇහෙනවා මම අද මේ ශිලාරගෙන ඉන්නේ මම අර කමනියක ප්‍රශ්නෙ මතම තමයි එකක් අහන්න ආවේ. දැන් හරියට සතියේ ඉන්නද මට අද පන්සලට ගියා කෙනෙක් මම දැක්කා මගේ ටිකක් අප්‍රසාදයක් තිබිච්ච කෙනෙක්. නමුත් ඒ දහසේ එන්නකොට මට හිතුණා මොන පිස්සුද මම මේ කුසල හදා ගන්න ඕනේ කියලා. අර එහෙම හිතුව ගමන් අරක බල නැති වුණා. දැන් ඒ වගේ අපිට දකින්න අහන දේවල් එහෙම සතියෙන් ඉඳගෙන නවත්තන්න පුළුවන් නේද ප්‍රපංච හදන්නට?
ඔව් සතියෙන් ඉඳගෙන නවත්තන්න පුළුවන් කියන්නේ දැන් අර ඔතෙන්දී වෙන ටෙක්නික් එක පාවිච්චි කරන්නේ අර විතක්ක සන්තාන සූත්‍රය වගේ. මේක නිසා මටත් හානි වෙනවා අනිත් අයටත් හානි වෙනවා කියන ගතිය තමයි මේකෙන් මම මොකටද අකුසලයන් හදන්නේ කියලා හිතපු ගමන් ඔතත් බෝධිසත්වයන් තථාගතයන් වහන්සේ කිව්වේ බෝධිසත්ව කාලෙත් ඒක පහ වෙලා යනවා. ඒ කියන්නේ මෙතෙන්දි පාවිච්චි කරන්නේ අපි මේක වෙනුවට වෙන දෙයක්. අර පොඩි ළමයෙකුට අපි හිතමු මේ අර මියම් කිසි සෙල්ලම් බඩුවක් ගෙන් සෙල්ලම් කර කර ඉන්නවා. ඒ ළමයා මේකෙන් අයින් කරන්න ඕන නම් අර සීනි බෝලයක් වගේ එකක් දුන්නාම ඒ ළමයාට අර කමතක වෙලා මෙතෙන්ට යනවා. අන්න ඒ වගේ මෙතන කල්පනා කරනවා මේක නිසා මට අකුසලයන් ඇති වෙනවා. අකුසලයන් ඇති වෙන නිසා මම ඒකෙන් මේ අයින් වෙනවා කියලා සිහිය තියෙන්න ඕනේ. සිහිය තිබුණේ නැත්තම් ඉතින් ඕක කරගන්න බෑ. එතකොට අපි නිතරම පුරුදු වෙන්න ඕනි අර නරක දේ වෙනුවට හොඳ දේ පාවිච්චි කරන්න. ඕක තමයි අර සලායතන විභංග සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේ අපේ තියෙන නරක දේ වෙනුවට අපි අර මේ නයිස් ක්‍රම වූ හොඳ දේ පාවිච්චි කරනවා. මේ වේදනාවන් මේ හොඳ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒක පාවිච්චි කරන්න ගත්තාම අපේ මනසත් ඉතින් හරි හොඳයි. අපි පුරුදු කරගන්න පුළුවන්කම තියෙනවා මේ නරක වෙනුවට හොඳ එක පාවිච්චි කරන්න. ඉතින් හොඳ එක පාවිච්චි කරන්න අර නරකක අමතක වෙලා යනවා. ඒක හරියට නිකන් අර මුලින් තිබුණේ නරක කතාවක්, දුෂ්ට කතාවක් අර බුද්ධලයා දැකීම සම්බන්ධයෙන්. දැන් තියෙනවා හොඳ කතාවක්. ඉතින් අර කතාව මාරු කරගත්ත එක තමයි ඒකෙන් කරන්නේ. ඉතින් මේ විදිහට මාරු කරගෙන යන්න කියන එක තමයි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ.
ඒකයි ડોક્ટર අතිගර සබ්බලෝකේ අනිරත සංඥා කියන එක මේ මට ඇත්තටම හරියට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මට ඇත්තටම නොතේරිච්ච තැනක් කිරිමානන්ද සූත්‍රයේ සබ්බලෝකේ අනිරත සංඥා කියන එක. ඉතින් ඒ කියන්නේ අභ්‍යන්තරයි බාහිරයි දෙක කියනකොට මට ඇත්තටම මෙතන තේරෙන්නේ නැත්නම් ඊළඟ සැරේට ඒ සූත්‍රය ගන්නකොට ඒක කියන්න දෙන්න.
නෑ දැන් මේ වෙලාවේ අපිට කතා කරන්න පුළුවන් මේක. දැන් එතන කියන්නේ විදානන්ද වික්කු ඒ ලෝකේ උපායුපාදාන චේතසෝ අදිත්තානාබි නිවේසානුසය අදිත්තාන අබිනිවේස අනුසය කියන තුනක් එතන කියනවා. ඒ අදිත්තාන අබිනිවේස අනුසය කියන තුනෙන් තේපජහන්තෝ විරමතින උපාදියන්ති. එතකොට දැන් අපි අදිෂ්ඨානයන් තියෙනවා. එක එක පුද්ගලයන්ට අදිෂ්ඨානයන් තියෙනවා. දැන් බලන්න දැන් අපි පුද්ගලයෙක් ගත්තොතින් මේ පුරුෂයෙක් ගත්තොතින් මේ පුරුෂයාට මේ අදිෂ්ඨානයන් තියෙනවා මොනවද? ශිල්ප. පොඩි කාලේ ළමයෙක් ඉපදිච්ච ගමන් ඒ ළමයාට උගන්වන්නේ මොකද්ද? පුතේ ඉගෙන ගනින් කියනෝ නේද? ඒතර ශිල්ප. ඒතර ශිල්පය තමයි යා අදිෂ්ඨානය කියන්නේ. යාගේ අභිනිවේෂය මොකද්ද? රැකියාව. මේ ශිල්ප භාවිතා කරලා මේ කරන රැකියාව තමයි අභිනිවේෂය. ඒක රජ කෙනෙකුටත් තියෙනවා වගේ අදිෂ්ඨාන අභිනිවේෂ කියන එක. අදිෂ්ඨානය කියලා එතකොට රජ කෙනෙක්ට යාට ඕනි මේ හරියට මේ බලය කියන එක. ඉතින් ඒ සඳහා යා ඉතින් අභිනිවේෂ මේ පොළොව ලෑන්ඩ් එක ගන්නවා මේ රටද මේ රටද ඒ වගේ. හැමෝටම මේ විදිහට අදිෂ්ඨාන අභිනිවේෂ තියෙනවා. දැන් බලන්න අපි මේ අද සූත්‍ර දේශනාවත් එක්ක සම්බන්ධයි මේක. මේ අපි රූපය දැක්කහම අපි හිතමු රස කෑම සම්බන්ධයෙන් මේක සම්බන්ධයෙන් අපිට අදිෂ්ඨාන අභිනිවේෂ තියෙනවා නේද? මේක අද කාලා මට හෙටත් ඕනි. මේක සඳහා මගේ අදිෂ්ඨානයක් තියෙනවා. හෙටත් මේක කන්න පුළුවන් වෙන්න මම රස්සාවල් කරලා සල්ලි ගෙනල්ලා මං කොහොම හරි මේක කන්න දැන් කෙනෙකුට බබිතුන් බෙන්ස් කාර් එකක් කියලා වටිනා වූ වාහනයක් කියලා මේ වටිනා වූ වාහනයක් ගන්න ඕනි මිනිස්සයා. අද සල්ලි නැත්තම් මෙයා මේ කොහොම හරි ශිල්පයන් හරි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ රැකියාවෙන් උසස් වීම ගන්න ඕනේ කියලා හිතනවා නේද? මට මෙන්න මේ හොඳ ගීකට යන්න ඕනේ. ඒක සඳහා මම මේක කරන්න ඕනේ. ඒ වගේ අදිෂ්ඨානයක් තියෙනවා. අර යම් කිසි දෙයක් දැකලා මේ හොඳ ගයක් දැකලා හොඳ ගීක මිනිස්සුයෝ ඉන්නවා දැකලා. ඒ වගේම ඒ සඳහා ඉතින් ඇල්මක් තියෙනවා. අධික වූ ඇල්මක් තියෙනවා. අභිනිවේෂයක් තියෙනවා. ඒක සඳහා ඉතින් වැඩ කරනවා. ඉතින් හරියට මේකේ අර ඒක එරිලා ගමන් කරන පුද්ගලෙක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ විදිහට අපි මේ රස කෑමක් නම් මේ කෑම සම්බන්ධයෙන් අපිට තියෙනවා. මම මේක හෙටත් කනවා අනිද්දාත් කනවා ওই විදිහට තියෙනවා. දැන් බලන්න අර ස්පර්ශය කටේ දිවයි අර ආහාරයේ ජරා ගොඩක් ඒක හැපුණා. ඒ හැපුණත් එක්ක මොකක් හරි රසක් දැනුණා. ඒ රස හේතු කොටගෙන අපිට මේ ජීවා විඥානයක් ඇති වුණා. මේ විඥානී ඇති වෙලා ඒ විඥානයේ හේතු කොටගෙනම අපිට මේ ස්පර්ශ වේදනා මේවා සංඥාවන් ඇති වෙලා විතක්කණය කළා. ඉතින් පපංචයන් ඇති වෙලා මේ ප්‍රශ්නේ මේ විදිහට යනවා. එතකොට මේව අල්ලගෙන ඉන්නවා කියන එක තමයි මේ තියෙන. මේක නිසා අපිට ඇති වෙනවා මේ චේතනාවන් ඇති වෙනවා. මේ චේතනාවන් හේතු කොටගෙන ඉතින් අපි නැවතත් අර අර්බුදේම ගෙනියනවා. ඉතින් මේක තේරුම් අරගෙන ඒ කියන්නේ ආහාරයේ අපි පටික්කුලතා සංඥාව පවත්නවා නම් එතකොට ආහාරයේ සම්බන්ධයෙන් මේ ඇතිවෙනා වූ මේ පපංචය මේ සංඥාම මේ විතක්කය මේ ඔක්කොම අපිට අයින් කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේක සම්බන්ධයෙන් මේ ඇහැ චක්කු ලෝක ළඟට කන සෝත ලෝක ඔය විදිහට මේ ඔක්කොගෙම ලෝකයන්ගෙන් මං අයින් වෙනවා. බලන්න හුඟක් වෙලාවට අපි වේදනාවන් ගැන කතා කළාට මොන වේදනාවද ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මේ 99.9%ක්ම මේ රූපය සම්බන්ධයෙන් තියෙන වේදනාවන් නේද මේ මිනිස්සයන් කතා කරන්නේ කියලා කල්පනා කරලා බලන්න. වැඩිම වාරයක් කල්පනා කරන්නේ රූපය සම්බන්ධයෙන් රූපය ඇසුරු කරගෙන. රූපයක් ගත්තාම විශාල වශයෙන් බලන්න ආහාරය තමයි ලකුවටම ඉන්නේ. ආහාරයේ පටික්කුලතා සංඥාව නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ගොඩාක් තමයි මේ දුවන්නේ. හැබැයි ඒක හිමයි කියලා දන්නේ නැහැ. මේක අපි හදාගෙන තිනවා ඒක වටේ රාමුවක්. මම මේ විදිහයි කන්නේ ආහාර. මම මේ විදිහේ කාර්යයක ගිහිල්ලා මේ වගේ සුපර් මාකට් එකකින් මම මේ විදිහට බඩු අරගෙන ඇවිල්ලා මේ විදිහට උයලා මේ විදිහට කනවා. මම මේ විදිහේ මේසයක් අරගෙන ඒ වගේ මේසයක් උඩ තියාගෙන තමයි මම මේක කන්නේ. වගේ අපි අර පපංචයන් සහිතව අපි විශාල දෙයක් හදලා දෙනවා. හැබැයි මේ ඔක්කොම හදලා තියෙන්නේ ආහාරයේ වටේ. ආහාරයේ වටේ තමයි මේ ඔක්කොම දේවල් හදලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් මේ විදිහට දැන් මේ අපි බැලුවොතින් එහෙම මේක අසුබයි කියන එක ආහාරයේ පටික්කුලතා සංඥාව හොඳට පවත්නවා නම් ඒක නිසාම අපි අසුබේ බැලුවා නම් මේක සම්බන්ධයෙන් තියෙනා වූ ඔය සංකප්පයන් අපි පවත්න්න උත්සාහ කරන්නේ නැති වෙනවා. එතකොට ඒක නිසාම මේ සියලුම ලෝකයේ සම්බන්ධයෙන් චක්කු ලෝක සෝතු ලෝක සම්බන්ධයෙන් අපිට තියෙන අදිෂ්ඨාන අභිනිවේෂ අනුසය ධර්මයන් ඔක්කොම පහවෙන්න ගන්න. ඒ කියන්නේ මේ අනුසය ධර්මයන් ගත්තාම දැන් අපි දන්නවා මේ සුඛ වේදනාවක රාග අනුසය තියෙනවා. ඉතින් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කළා මේ අපි මේක මේ අභිජ්ජාකාය ග්‍රන්ථය කියන එක පහ කරන්නේ නැතිකම නිසා අපිට ඇති වුණා වූ මේ කනස්සල්ලක් පසුතැවිල්ලක් තමයි මේ අනුසයක් කියලා අපිට මේ දිගින් දිගටම යන්නේ. ඉතින් මේ අනුසය ධර්මයන් පහ කරනවා නම් අන්න පුළුවන්. එතකොට මේ සියලුම ලෝකීය සම්බන්ධයෙන් මේක අයින් කරන්න ගන්නවා නම් අදිස්ථාන අභිනිවේෂ අනුසය කියන තුනම පහ කරනවා නම් බලන්න කොච්චර ගැළවිලා යනවද කියලා. එක්තරා ආකාර වූ සුඛ වේදනාවක් අද ඇති වුණා නම් මම හෙට ඕක ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරනවා. ඕකයි අපේ ස්වභාවය, අපේ පුරුද්දෝක. මෙහෙම මේ ප්‍රාර්ථනා කරන්න ගත්තාම අපි මේ අනාගත භවෙ හුඟක් අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ ප්‍රාර්ථනින් ග්‍රන්ථයෙන් මේක පවැත්වීම තමයි මේ 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 භවසාවේ තියෙන ලක්ෂණය. ඉතින් ඕකම තමයි අපි මේ දිගින් දිගටම ගෙනියන්නේ. මේක තේරුම් ගරගෙන අර අදිස්ථාන අභිනිවසංශය ඔක්කොම අයින් කරන්න ගන්නවා. අර රූපය සම්බන්ධයෙන් තිබිච්ච දේවල්. ඉතින් මෙහෙම කරායින් පස්සේ අන්තිමට අර සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන පැත්තට යන්න පුළුවන් වෙනවා. මේක අර එක සීක්වන්ස් එකකින් වැඩ කරන්නේ. නිකම්ම මට මේ මං සෛල ලෝකයේ මේවයින් අයින් වෙනවයි කියලා හිතුවට අයින් වෙන්න බෑ. මේකේ අසුභ සංඥාව තියෙන්න ඕනේ. අසුභ සංඥාව තියෙනවා නම් තමයි මේවයින් අයින් වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි, අපි ප්‍රශ්න නැතිනම් අපිට අද සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. කවුද මේ තව ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා ඉස්සෙල්ලා නේද? ඒ කියන්නේ වෙන ලෝකයකද වැඩේ තියෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඒ වගේ තැනක පසේ බුදුවරයෙක් ඇති වෙන්නේ කියන්නේ පසේ බුදුවරයෙක් කියන්නේ අසංකේ දේවල් දෙකක්. දැන් බුදුහාමුදුරුවෝ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරතුරුවනේ. ඒ පසේබුදුවරයෙකුත් ඔයගේම දෙකක් පුරලා තියෙනවා ඒ වගේ தත්වයකට. එතකොට ඒ වගේ පාරමිතාවන් පුරපු කෙනෙක් ගත්තාම මේ බුද්ධ කාලයක වගේ දෙයක ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම මේ ඒ වගේ තැනක නොයිදී කියලා නොයිපදෙයි කියලා අර පතිරූපදේශ වාසෝච කියලා තියෙනවනේ. ඒ වගේ සුදුස්තැන්වල එයා ඉපදෙනවා. ඒක නිසා ඒ මුකුත් ධර්මයක් නුදන්නේ ඒ වගේ තැනක ඒ පුද්ගලයෙක් පහළ වෙලා මේ මෙයා වෙන්නේ නැහැ. වාමයි කියලා හිතන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් මට ප්‍රශ්නේ තේරුණේ මේ විදිහටයි. මට පේන විදිහට නම් එහෙම මේක නෙක් නැහැ. ඉතින් එහෙම බුදු කෙනෙක් මේ පුතුවේ උඩ නැහැ නම් මනම් ඇත්තෙත් නැහැ. පසේ බුදු කෙනෙක්. අඩු ගත්තරෙන් රහතන් වහන්සේ නමක්වත් නැහැ මේ පුතුවේ උඩ. දැනට රහතන් වහන්සේ නමක්වත් නැහැ. මාර්ගඵලලාභීන් ඉන්නවා. අනාගාමි දක්වා පුද්ගලයන් ඉන්නවා. නමුත් රහතන් වහන්සේ නමක් මේ පුතුවේ නැහැ. එච්චර අමාරුයි. මොකද හරිය අමාරුයි. ඒ අනාගාමීකට වුණත් ඉතුරු ටික කරගෙන යන්න බොහොම අමාරුයි. මොකද රහතන් වහන්සේලාගේ ඇසුර හොඳට තියෙනවා නම් තමයි ඒකත් කරන්න පුළුවන් වෙන්නේ. මේක නිකන් වෙන දෙයක් නෙමෙයි. මේ ආර්යයන් නැතුව ආර්යයන්ගෙන් තොරව අනිත් ආර්යයන් වහන්සේලා මේ බිහි වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම යන්න පුළුවන් වෙච්ච පුද්ගලයා තමයි තථාගතයන් වහන්සේ. කිසිම කෙනෙක් නැතුව සර්වඥයන් වහන්සේ නම් මේ ඔක්කොම කඩාගෙන ගියා. ඒති පාරමිතා බලය. අනිත් අයට උදව් උපකාරයෙන්ම තමයි එන්නේ. එතකොට අනාගාමීෙක් වුණත් උදව් උපකාරය ඕන වෙනවා. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේලාගේ ඇසුර ඒ වගේ දේවල් ඕන වෙනවා මේකේ මේ ගලෝගෙන යන්න. ඉතින් ඒක නිසා තමයි අර ඒ බුද්ධ කාලයේ ඉතින් ගෝගාල බිහි වෙනවා. බුදුවරයෙක් නැති වුණා ඊන් පස්සේ ඉතින් ඒක වැහැගෙන වැහැගෙන යනවා.
අපි දුක්ඛාරතුංග මේ බුද්ධෝත්පාද කාලයක පසේ බුදුවරයෝ ඉන්න බෑ කියනවා නේද? බුද්ධෝත්පාද කාලයක මේක බුද්ධෝත්පාද කාලයක්. මේ කාලේ පසේ බුදුවරු ඉන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ බුද්ධෝත්පාදවරු නැති කාලේ වලනේ පසේ බුදුවරු ඉන්නවා කියන්නේ.
ඔව් ඉතින් දැන් මේමයි දැන් ඇත්තම කියනවා නම් අපි ඔක මේ 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 ප්‍රශ්නේ ඇහුවේ ඒක නෙමෙයි ප්‍රශ්නේ ඇහුවේ මේ කාලේ වෙන තැනක ඉපදිලා ඉන්න පුළුවන්ද කියන එක වාගේ ඇහැණීමක් මේ ප්‍රශ්නේ මතකලේ එතකොට දැන් මේ අපි මේ මේ ඔය ප්‍රශ්නේ වෙන ප්‍රශ්නයක් ඔය වහන්නේ බුදු මේ බුද්ධෝත්පාද කාලයක මේ කාලේ පසේ බුදුවරයෙක් ඉපදෙන්න පුළුවන්ද කියන එක නේ අහන්නේ නේද ඔව් එතකොට ඒක වෙන ප්‍රශ්නයක්
එතකොට එයා අහන්නේ මං හිතේ එයා අහන්නේ මේ පෘථිවි අපි කියම වෙන රටක ස්කැන්ඩිනේවියා බුද්ධාගම නැණි ඒ වගේ රටක බුදු දහම ගැන පොතේ නැහැ ඉන්නවා
හිතලා පොඩ්ඩක්
කෙනෙක් පසේ බුදුවරේ
පොඩ්ඩක් හිතලා බලන්න මේ බුද්ධෝත්පාද කාලයක පසේ බුදුවරයෙක් වෙන්න පුද්ගලයා පුදුමාකාර දේවල් මේ මේ කරපු පුද්ගලයෙක් ඒ කියන්නේ කලින් බුදුවරයෙක්ගේ ඇසුර ලබලා ඒ බුදුවරයාගේ ඇසුර උඩ ඇති වුණා වූ
වෙන ගණිප කෙනෙක්.
ඔව් ඒවා දේවල් කොහොම වෙලා හැබැයි වැඩේ සිද්ධ වෙලා නැති වෙච්ච පුද්ගලයෙක්. ඒ කියන්නේ පුදුමාකාර දේවල්. ඒ වගේ පුද්ගලයෙක්, ඒ වගේ කුසල් කරපු පුද්ගලයෙක් හිතලා බලන්න මේ බුදුවරයෙක්ගේ මේ ධර්මීය තීනක තැනකින් තොරව ඔය ස්කැන්ඩිනේවියාව වගේ රටක කොහේ හරි ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්ද කියලා.
පතිමන් කියන්නේ බෑ.
ආ අන්නේ තියෙන මේ ප්‍රශ්නේ නම් එතෙන්දි විසඳගත්තා. එච්චරයි. තමයි හොඳයි එහෙනම් අපි සාකච්ඡා නිමා කරමු මම ඊළඟ
සුමානෙට
තෙරුවන් සරණයි ඊළඟ සුමානෙට මහා සලායතනික සූත්‍රය තෝරගත්තා මජ්ක්‍ධිම නිකාය 149 වෙනි සූත්‍රය ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකාය 3 පොතේ 149 මහා සලායතනික සූත්‍රය අපි ඒක සාකච්ඡා කරමු ඊළඟ සුමානේ. එවනම් අපි මේ සාකච්ඡාව අද නිමා කරමු. සෑම දිනකටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર තෙරුවන් සරණයි.
අපේ
පරිලා
තෙරුවන් සරණයි.